මේ නාම රූපම ඉඩක් විග්‍රහ කරනවා ඒක සම්පූර්ණ විග්‍රහ කරලා තේරුම් අමාරු එකපාරක නාම රූප විවිධාකාරයි. ඔය විතරක් මම ඔබ විස්තර කරලා තියෙනවා. නාම රූප කියන වචනයෙන් එක වචනයක් කියනවා විවිධාකාර අර්ථ තියෙනවා. ඉතින් අන්නේ අර්ථ දෙකෙන් නාම රූප කියන්නේ මොනවද කියලා තෝරාගෙන ඉන්න ඕනේ. රූපයි නාමයි කියලා කියනකොට හිත පිළිබඳව නාම රූප විග්‍රහ කරනකොට රූපස්කන්ධයේ රූප වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන හතර නාම කියලා. මෙහෙම නාම රූප විග්‍රහ කරා මේ සත්වයාගේ නාම රූප. සත්වයා කියලා සම්මත වෙච්ච දෙන සත්වයා ගොඩ නැගෙන දෙන තිබෙන නාමයි රූපයි වෙන්නේ. හතර මහා භූත රූප සහ ඒන් හට ගන්නා වූ උපාදාය රූප 24 කියන 24 රූපයක් ගැන පෙදලා. මෙන්න මේ ටික සත්වයාගේ රූප. වේදනා සංඥා සංකාර විඥාන කියන හතර නාම කියලා මෙහෙම නාම රූප විග්‍රහයක් එක දෙන්න තියෙනවා. මේ තමයි සත්වයා කියන එක පෙන්වනකොට විග්‍රහ කරපුවාම වෙන්නේ කොටස් පහ. එතන පෙන්වපු නාම රූප එක කාරණේ. යම් කිසි නමක් විතරක් මිනිස්සු නේද සම්මත කරගන්නවා නමක් යම් යම් ද්‍රව්‍ය වස්තු වල. අනේ ද්‍රව්‍ය වස්තු වලදී විච සතර මහා භූත සහ හට ගන්න උපාදාය රූප කියන ඒවා ඒකටයි කියව සතර මහා භූතයන් සහ ඒකින් හටගත් රූප. එතන රූප. ඒකන අමතන පනෝපු නම එතන නාම. ඒ තවත් නාම රූප ක්‍රමය. නමයි රූපයයි නාම රූපය එතන. මේ කව නාම රූප ක්‍රමය. තව දෙයක් තමයි යම් කිසි මේ සතර මහා භූත කියලා කියන එකට සතර මහා භූතයන්ගේ තවත් යහට හකට වෙලා ආපුහම ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියලා ධාතු හතරක් නිකන් ගණීභාවයෙන් භූත රූප ක්‍රමයක් තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන ගති හතර හිතරහටගෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියලා සුද්ධාෂ්ටකයට අයිතිවන්නා රූප හතරක් සම්පීඩනයයි කියන ඒ නම කියන්නේ. එබඳු බුද්ධාෂ්ටක ගොඩක් එකතු වෙලා හටගන්න ඊට වඩා ගණී වාන කර සාපෝ මහා භූත, තේජෝ මහා භූත, වායෝ මහා භූත, පඨවි මහා භූත කියලා හැදිනා. ඒ වගේ දේවල් හැදෙනවා පස්ජල ගිරිසුරන් කියන හතරට ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා හඳුන්වනවා. මේ රූප සම්පීඩනය සකස් වෙලා ගණී වාන්නා එනකොට ඒ අවස්ථාවට කියන නම් හතර තමයි මනසේ හටගන්න ගති ලක්ෂණ හතර ආපෝ තේජෝ වායෝ පඨවි කියන ගති ලක්ෂණ හතර. ඒකෙන් හට ගන්න චිත්තද රූපයක් ඇති. ඒ චිත්තද රූපය හට ගන්නකොට හට ගන්නවා ආපෝ මහා භූත, ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන හතර මහා භූතයන්ගේ මූලික අවස්ථාව. සුද්ධාෂ්ටකය කියන එකේ තියෙන භූත හතර. ඒක වන්න ගන්ධ රස ඔලියා කියන හතරත් එක්ක ඇවිදලා අටක් ඇවිදලා අටකින් තමයි ඉතාම ගොඩාක් සූක්ෂම භෞතික රූපයක් නිස්පාදනය වෙන්නේ. භෞතිකමය වූ පරමාණුක නිස්පාදනයේ විදීන ඒකේ අඩංගු වෙලා තියෙන භූත හතර තමයි ඒක. අන්න ඒවා එකතුලා ඊට වඩා ගණී බවන වෙයි. ගති ලක්ෂණ විද්‍යාමාන කරන. ද්‍රව ගතිය, ඝන ගතිය, ඒ වගේ උෂ්ණ ගතිය, වායු ගතිය මෙයා විද්‍යාමාන කරන මට්ටමේ සියුම් මට්ටමට ආපුවා. ආපෝ මහා භූත, තේජෝ මහා භූත, වායෝ මහා භූත, පඨවි මහා භූත කියලා වෙනුණා. ඒවා තවත් ගණී බවන වුණා. පස් ජල ගිනිසුරක් කියන හතරක් අපිට විද්‍යාමාන වල ඇහැට පේන කොටස් ටිකක් අතු වෙනවා. පොළව සම්බන්ධ පසදා ගණී බවන දේවලු ද්‍රව වර්ග, ජල වර්ග, ද්‍රව වර්ග, ඒ වගේම එහෙම හරන වායුව, ඒ වගේම උෂ්ණය. ඔන්න ඔය කියන විද්‍යාමානයේ කොටස් හතරක් බාට පත් වුණාම ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියන දෙන්න ආවා. දැන් අපි මෙතනින් ටිකක් එහාට ගන්න නම් නාමයක් හැදෙනකොට ආපෝ ධාතු හැටියට පැත්තක තිබුණා. නැහ ජලයේ ජලයේ හැටියට පැත්තක තිබුණා නා, වායුව වායුව හැටියට පැත්තක තිබුණා නා, උෂ්ණයේ උෂ්ණයේ හැටියට පැත්තක තිබුණා නා, ඒ වගේම පඨවිය පඨවි හැදීර පැත්තක තිබුණා. මේ ගහක් කොළක් සත්වයේ බුද්ධලේ දරුවා පස්වක් කිසිම දෙයක් ඒ විදිහට හැදෙන්න බෑ ආකාරයෙන්. මැටි ගොඩක් පැත්තක තිබුණා නම් ගඩොල් කැටයක් හැදෙන්න බෑ. ගඩොල් කැටය කියන එක හැදුවා. මැටි ගොඩ තිබුණා. ධාතු හතර තිබුණා. තිබුණා කියන්නේ අපි ඒක හේතුඵලවාදී මුලින් පෙන්වුවා අපි හැටි හැදිච්ච හැටි. අපි ධාතු හතරෙන් පටන් ගත්තොත් මේ නාම හැදිච්ච හැටි බලන්න. රූප හැදිච්ච හැටි බලන්න. ඒ තව ක්‍රමයකින් නාම රූප හැදිච්ච හැටි මේ වෙනවා. අහත්ත්‍යාගින හිතයි ගතයි දෙකේ නාම රූප දෙකේ එක ක්‍රමයක්, ඒක වෙන එකක්. ඒක දැන්ට ඔය විදිහට ඒක ගන්න ඕනේ. මේ ලෝකෙ දින ද්‍රව්‍ය වස්තු හැදිච්ච නාම රූප හැදිච්ච හැටි මේ වෙන. අර පස්තික පස් විදිහට තිබුණා, වතුර වතුර විදිහට පැත්තක තිබුණා, උෂ්ණයේ උෂ්ණ විදිහට පැත්තක තිබුණා, වායුව වායු විදිහට පැත්තක තිබුණා, ගඩොල් කැටියක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ ගඩොල් කැටියගේ නම කියන්න හම්බ වෙන්නේ එහෙමගේ හැදුන්නේ නැහැ. ජලයේ තියෙන ජලයේ තිබුණා නම්, පස්තිය විදිහට පස් තිබුණා නම්, වායුව තියෙන වායු තිබුණා, උෂ්ණයේ තිබුණ තැන්වල උෂ්ණයේ තිබුණා, ගඩොල් කැටියගේ නමක් බිහි වෙන්න විදිහකුත්, ගඩොල් කැටිය කියන ඒවා හදගත්ත දේවල් බිහි වෙන්න විදිහකුත් මේ යම් ශක්ති විශේෂය ක්‍රියාත්මක කිරීම නිසා මිනිස්සේ ඒ ගලාව ශක්ති විශේෂය නිසා මට අක්තිය කබල අරගෙන පඩවි ධාතුව කියනකොට අරගෙන ආපෝ ධාතුව කියන ජලයේ ධාරාවක අනලා ඊට පස්සේ ඔක අර තියෙන බුලංගි කියන වටේ යන බුලමේ තියෙන පිට වෙලා ගන්න සම්භාවිත බුලංගි ඔක තියෙන තැන්පත් කරලා තැම්බෙන්න කියන එක තියෙනවා. ඒක හොඳට ඇවිල්ලා දැයිලා ආවට පස්සේ ඕකෙන් හැඩ වැහන්න හතරක් වෙන්න හැරි තමන්ට ඕන විදිහ තමන්ගේ හිතන කූල විදියට අත්‍යෝග දාලා ඔබ හැඩ ගහලා ඊට පස්සේ හැඩේ කැඩෙන්නේ නැති වෙන්නේ කල්ප පවතින ඕන නිසා ආයි දිය වෙන්නේ වතුර දියන ව්‍යාජී පවත්තන වෙන උපක්‍රමයක් ආවද තේජෝ ධාතු වල නාලා ගිනි ගන්නවා. ගින්න නිසා හට ගන්න ප්‍රතික්‍රියාවෙන් අර කියන පඩවි ධාතු ඊතන් කුලෝ ගඩොල් කියන නමේ ආකාරයට පත් වෙනවා. දැන් මේ හතර පස් කැටේ අපි ගඩොල් කැටේ කියනවා. දැන් ගඩොල් කැටේ කියලා අපි තියාගත්ත නම ඒකටයි එක නම. ඒ හැදියා දිවිච්ච හතර පස්කුට්ටිය පිටිච්ච පස්කුට්ටිය වාර වැඩිච්ච පස්කුට්ටිය අපි ගඩොල් කැටිය කියන රූපේ කියලා කියනවා. ධාතු හතර එකතු වෙලා සකස් වෙච්ච රූපේ හතර මහා භූතයන්ගේ හටගත්තේ. ඒක තියාගත්ත නම ගඩොල් කැටිය. ගඩොල් කැටිය කියන්නේ නාමය ගඩොල් කැටිය කියලා අහුනේ රූපේ. අහු වෙන විතර හතර කැල්ල පස්කුට්ටිය රූපේ. මේ තව නාම රූප කරනවා. එතකොට ගඩොල් කැටිය කියන එක හතර පැත්තක තිබ්බ පස්සේ ඔබ උඩ විහි කරනවා, පැත්තකට දානවා, බිත්ති බඳින ගන්නවා, වැඩ කර ගන්නවා. බලනවා පස් වෙනම හියයි ගඩොල් වෙනම හියයි. පස් වලින් තමයි ගඩොල් කැටේ හැදුවේ. හැබැයි අපිට ගඩොල් කැටේ පසුවෙන් පෙන්වන්න කිව්වොත් එහෙම හිත වෙනවා පස් පෙන්වන්න අපුලා ගඩොල් කැටේ පෙන්වන්න. දැන් පස් වලින්ම පරිවර්තනය වෙන විනාශ ආකාරයක පස් වලින්ම සකස් වෙච්ච තව දෙයක් හැදিলা ගඩොල් කැටේ කියලා. දැන් ඊට පස්සේ තියෙන ගඩොල් කැටේ කියන්නේ යම් කිසි නම්මෙතාවයක ශක්තිය දීලා යම් කිසි ක්‍රියාදාමයකට ගෝචර කරලා පස් නොවන දෙයක් වත්පත් කරා. පස් වලින්ම තමයි හැදුනේ. හැබැයි පස් වල තියෙන ස්වභාවය ඉක්මවාගේ තද ස්වභාවයක්, වතුර දැමහා දියන වෙන ස්වභාවයක් ඇති පස් කුට්ටියක් තමයි දැන් හැදිලා තියෙන්නේ. මේ පරිවර්තනයේ තියෙන පස් කුට්ටිය. දැන් මේ පරිවර්තන ක්‍රියාවලියට ගෝචර වෙලා දැන් හැදිලා තියෙන එක ආයේ පස් වෙන්නේ නැතුව තියෙනවා උග කාලය. ආයෙත් අර පස බවටවත් දෙන්නේ නැහැ. අවුරු ලක් ගානක් කියන දහස් ගානක් කියන නැවත වෙයි. හැබැයි එදා ඒ තාකල් පවතින ගඩොල් කියන නාමය හඳුනන්න පුළුවන්. මෙන්න මේ යම්පිහි හදාපු රූප ධාතුව ගඩොල් කැටේ කියන්නේ ඒ විදිහට නැමිලා හැදිලා තියෙන්නේ නිකන් නෙමෙයි ශක්තියක් නිසා. අර පස් කුටි හත් කිරීම නිසා පරිවර්තනය වීමෙන් එහි ගැබ්බෙච්ච ශක්තියක් නිසා තමයි පස් නොවන වෙන හයිය දෙයක් බවට පත් වෙලා වතුරන දියනවන විදිහ ධර්ම ඔරොත්නේ තත්ත්වයට පත් වෙච්ච කුටියක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මේ ගඩොල් කැටේට ඉස්සෙල්ලා පස් වල නැති ශක්තියක් ගැබ්බෙලා තියෙනවා. ඒ ශක්තිය තුළ මේක සමා දින ගඩොල් කැටේ කියන ආකාරයෙන් පේනවා. මෙන්න මේ නාමිතාවෙන් ශක්ති විශේෂී එක නාමය. අනිත් නාමයට අනුකූලව හැදගහිත සතර මහා භූතයන් හටගත් එක රූපය. මේ තවත් නාම රූපය. මෙන්න මේ නාමයේ රූපය වෙන් කරන්න බෑ කි ඔන්න ඕකයි. නාම රූප දෙක එකට යනවා කි ඔන්න ඕතනයි. ගතයිදයි නාම රූප කියන එක වෙන් වෙනවා. මෙරණට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන ඉතර නෑ. අර උපජ රූපස්කන්ධයේ රූපස්කන්ධය වෙනවා කියන්නේ. ඒ රූපේ නාමේ නා වෙන් කරේ. එක කරන්න පුළුවන්. ඒ දෙකත් එක්ක සම්බන්ධ කරන්නේ යම් ක්‍රමෙකින් කර්මෝණ ආහාරය අරගෙන පරිවර්තනය කරලා මස් ලේවට පරිවර්තනය කරලා ඇඟ ගහලා ඇඟත් එක්ක සම්බන්ධ වෙලා ඉතින් කියලා කටයුතු කරන හිතක් හද හිතයි ඇඟයි දෙක හද ගැබයි හිතයි හදන්න පුළුවන්. ඒක වෙන් කරන්න පුළුවන්. දැන් නාමයේ රූපේ වෙන් කරන්න බැරි එකක් තියෙනවා. රූපයක හැඩතලයක් වෙන්නේ මේ හතර මහා භූතයන්ගේ යම ගොඩ නැගුණා. ඒ ගොඩ නැගපු ශක්තියේ තියෙන තාකල් තමයි ඉහි ඒක දරා හිටින්නේ. ඔබ වැටෙනවද කියන්නේ? ගඩොල් කැඩේ හැදියේ දරා හිටින්නේ ඒක පස් වලට යම් ශක්තියක් ආවේනික කරපු නිසා යම් උපක්‍රමයක්. ඒ ශක්තිය ඒක කොටය සදා හිටින්නේ. ඒ මට්ටමනේ ඒක හිමුව තියෙනවා. යන්තම් කොටය තිබ්බනම් එහෙම ටික දවසක් ගඩොල් කැඩේ වාගේ කියලා පස්සේ වතුර වෙනවා කියලා. පස්සේ බලමු ඉතින් ආයි පස්. හොඳ සත්කරගෙන සත්‍ය ගැප් කරලා නම් හුඟක් අල්පවතියි. මේ සත්‍ය ගැප් වීම නිසා යම් ආකාරයෙන් මේක හදාගෙන ඉන්නේ. සතර මහා භූතයන්ගේ හදුව හැඩතලේ. ඉතේ සදා හිටින්නේ. ඒකේ ගැප් වුණ සත්‍යයක් නිසා ඒ සත්‍යයේ අම්මිතාවේද. ඒක ඉතින් ඒ හැඩතලේ පවතිනවා. ඒ ශක්ති විදියේ තියෙන නැත්නම් කවදාවත් එහෙම හැඩතලේ රූපයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේක තවත් නාම රූපවලනේ. දැන් මේ නාම රූප කියන එක විග්‍රහ කරගත්තාම බව කියන්නේ මොකද්ද කියන්නේ දැන් වෙනම තෝරගත්තා. දැන් නාම රූප හදලා දුන්නේම නාම රූප කියන එකේ හදගත් නම්මෙතාවේ දුන්න ශක්ති විශේෂියක් තමයි බව ශක්තිය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි දැන් ඉතින් අපි දකින්න බව වුණේ මොක් නිසා? අර ශක්තිය බිහි වුණේ කොතනින්ද? බිහි වෙන්නේ නැහැ බව විදිහට. මොනවද බිහි වුනේ? ඒ ශක්තිය මේ ලෝකෙ තිබිච්ච එකක් එකක් නෙමෙයි ගොඩනගපු එකක්. අපි උත්සාහයෙන් වීර්යයෙන් දීලා එතකොට ඒවට මම ගැප් කරලා ශක්ති විදේදීක එකින් එක බදලා හදලා හිටින්න අවශ්‍ය කරන ශක්ති විදේදයක් අපි උදව් වී අත්දවුවක් දීලා ඒක යම් ලෝකයේ විද්‍යාමාන වෙච්ච ශක්තියක් වලින් තමයි ඒ ශක්ති විදේද පහළ වෙලා සතර මහා භූතයෝ ඒ ආකාර රූපාකාරයේ දරා හිටින්නේ. අන්නේ ශක්ති විදේදී කොයින්ද ලෝකේ? දැන් නාම ශක්ති විදේදී රූප ගොඩනගෙන නාම ශක්ති විදේදී ලෝකෙට කොයින්ද? අන්නේ එතන වෙනකොට බව හම්බ වෙන්නේ. ওই ශක්ති විදේදී බව කරපු එක. බිහි කරපු එක. කවුද බිහි කරේ? කොතනින්ද බිහි වුනේ? අවිද්‍යාවෙන් කෘෂ්ණාවෙන් නිත්‍ය යන ගම්නීදී අපි මාධ්‍ය කට්ටියෙන් ඇති කරගත්ත බලාපොරොත්තුවක් මුල් කරගෙන. මෙබඳු දෙයක් තිබුණා නම්, මෙබඳු ස්පර්ශයක් තිබුණා නම්, මෙබඳු වින්දනයක් වෙන්න අවශ්‍ය දේ තිබුණා නම්, මේ ආකාරයේ මාධ්‍ය කට්ටිය අනාගත ද්‍රව්‍ය වස්තු නිර්මාණයට අවශ්‍ය වෙන විදිහට බලාපොරොත්තුවක් ඇති කරගෙන. මෙන්න මේ බලාපොරොත්තුවේ දැඩිව බැඳිච්ච නිසා. ඒ බලාපොරොත්තුව බැඳි බැඳි ඒක බලාපොරොත්තු වෙච්ච නිසා. අන්නේ ඇතුළ උපාදාන කියන ඒකට අවශ්‍ය වන්නා වූ ශක්ති විදියේ ගොඩනගන්නවගේ මානසික කප්පේ කලින් බැදී ඉන්න නිසා සකස් වෙච්ච නිසා මෙන්න මේකෙන් බිහිවෙච්ච නිර්මාණ ශක්තිය තමයි ඔය කියන ඔය ශක්ති විදියේ ඔන්නේ නිර්මාණාත්මක අවස්ථාවර කියන භව. දැන් භව නාම භවවලපත්ලි භව උනාට පස්සේ නාම ශක්තිය ලෝකේ හාමේ හදපු එකක් කවුරුවත් මවුගේකක්වත් නෙමෙයි. ඉබේ පහළ වෙච්ච හේතුත් නෙමෙයි. භව කියන්නේ මේ ශක්ති විදියේදී උපාදාය කරපු අපේ බලාපොරොත්තු වීම. මේ මේදී මට තිබුණා නම් මෙහෙම බලන්න ඇහැක් තිබුණා නම් මේ මේ જાතියේ රූප තිබුණා නම් මෙන්න මේ ආකාරයෙන් මනසේ බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. ඊට ඉතලත් මම ඔය අසුර කරලා තියෙනවානේ. ඒක හරි ආස්වාදයක් මට දැනුණානේ. ඒක ගෙවුණානේ. දැන් මට මේ ආස්වාදෙත් ඒක නැත්නම් ආයෙත් බැහැ. ආයෙත් එකක් හම්බුණා නම් අන මාත ක්‍රියාත්මක වෙන්නේ. නැවතත් එකක් හම්බුණා නම් ඔන්නෙ නැවත නැවතත් කියන ඉල්ලීම මනස හැම වෙලෙම ඉදිරිය ගෙන බලාපොරොත්තුවක් තමයි. මෙන්න මේ අවස්ථාවර කියන නැවත නැවතත් උපාදානය කරලා. ඉස්සෙල්ලා ගත්ත එකට ආසන්නයේ ආශ්‍රයයක් ඒක ලැබුණා. ඒ බඳන් නිෂ්පාදිතට ලැබුණා. මෙන්න මේ වෙලාවේදී විඥානේ නිකුත් කරන උපාදානාත්මක බලයෙන් ඇති වෙන අවිද්‍යා කෘෂ්ණා තමගින් ඇති වුණේ. ඒකෙන් හටගන්නේ විඥානේ ශක්තිය අපරණ කරනවා. මෙන්න මේ ශක්ති මූලයේ ශක්ති ප්‍රභවයේ කියන බව කියලා. මිනිහෙක් කියලා මිනිස්සෙක් කියලා මට ඉන්න නැන්න. අනි ආත්ම කොහෙද ඉබදුනොත් නිහේ කැදී. ඉතින් මට මේ වාචරයක් ඉන්න පුළුවන් නේ. හොඳ ගියන් දොරක් හදාගෙන ඉන්න පුළුවන් මට ආයතනයක් අලුත් ආත්මයක් ලබාගෙන මට ඉගෙන ගන්න හැම වෙලෙම ඉන්න තිබුණා. දැන් මේ මිනිසුගේ හිතවිල්ල. ඒ හිතවිල්ල එහෙම එකක් දැනගෙන හිටියේ නැත. තා ඔබටත් මට මෙහෙම ඉන්න තිබුණා නේ. ආගම පිළිගන්න කෙනා නම් නොපිළිගන්න කෙනා නම් ජීවිතේ වනාහු නැති කෙනා. තව චුට්ටක් වෙලා මේ වගේ ඉන්න තිබුණා නේ ලෝකෙ. ඔය අදහස එන්න. ඔන්නෝ අදහසක් තමයි උපාදාන වෙන්නේ. ලෝකේ වැරදෙනවා. ඔන්නෝ බලාපොරොත්තුව තමයි විඥානයකින් පහළ කරලා ශක්තියක් නිකලෙන්නේ. ඉතින් මේක දැනගන්නකොට බොහෝ ගැඹුරු දෙයක්. උපාදානයේ ශක්තියක් නිකලවන්නේ කොහොමද? මේකේ තියෙන අවිද්‍යාව හටගන්න ක්‍රම කිහිපයක්. දැන් දැක ගන්නකොට මහ ගැඹුරු දෙයක්. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විසංඛාරෝ සංඛාර පත්‍ය අවිද්‍ය මෙන්න අවිද්‍යාව පහල වෙන සංඛාර හේතු විදේ ඒ වගේම අවිද්‍යාව පහල කරන්න හේතු වෙන විඥානපත්‍ය අවිද්‍යාව කියලා විඥාණයෙන් අවිද්‍යාව පහළ වෙයි තව පරිත්‍යාග උපාද ක්‍රමය. මගේ එක සම්හාසාගරයේ වැස්ස වාගේ මේක වෙනකොට පරිත්‍යාග උපාද ක්‍රියාත්මක ප්‍රවණතාවල් විහාල වශයෙන් තියෙනවා. ප්‍රඥා මතුනහම ප්‍රඥේ ගොඩ නැගිච්ච එකේ විදුර හාර ගන්න පරිත්‍යාග උපාද ක්‍රමයෙන් ගන්න පුළුවන් ඒක ඔක්කොම දේශනා කරලා තියෙනවා. දැන් විඥානපත්‍ය අවිද්‍යාව, නාම රූපපත්‍ය අවිද්‍යාව, සලආයතනපත්‍ය අවිද්‍යාව, විඥානපත්‍ය අවිද්‍යාව, ඉස්පස්සපත්‍ය අවිද්‍යාව, වේදනාපත්‍ය අවිද්‍යාව, සංහාපත්‍ය අවිද්‍යාව, උපාදානපත්‍ය අවිද්‍යාව කියලා. අවිද්‍යාව ගොඩ නගන්න සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංඥා උපාදාන කියන රටව දීපු වෙනවා. දැන් උපාදාන පත්‍ය අවිද්‍යාව කියලා පටන් ගත්තාම උපාදාන හේතිය පරිත්‍යාග පංචක්‍රිය පටන් ගන්නවා. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන අනිත් ඉතර අවිද්‍යාව පත්‍ය උපාදාන අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංකාර කියන අවිද්‍යාව කියන්නේ මොන මොන විවිධ ප්‍රභේදයන් වෙදිච්ච එකද කියලා තෝරා ගන්න බැරුව ඉන්නේ. යම් කෙනෙක් යම් බලාපොරොත්තුවක් ඇති කරගත්තාම මේ ලෝකේ තවදුරටත් මම ඉන්න ඕනේ කියලා. ඔක හරහත් පැරෝ කියන්නේ මෙන්න උපාදානීය කරගත් එකෙන් හසල වෙච්ච අවිද්‍යාව. ඊ අවිද්‍යාවෙන් පරිත්‍යාග උපාදාන ක්‍රියා කරන ගලෙන් නම් නැවත ප්‍රතික්‍රියාත්මක කරනවා. මොකද උපාදාන පත්‍ය අවිද්‍යාව, අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන නිලගිය. ඔක යනවා උපාදාන පත්‍ය භවය. ඒකත් උපාදානීය උපාදානය කරලා. ඒකෙන් හද ගන්නවා භවය. අන්න උපාදානීය නිසා භවය කරගන්නේ ඔය විදිහට. උපාදානීය නිසා යකිති සක්‍රීය විදිහට මිහි කරන්නේ ඔය විදිහට. තණ්හාපත්‍ය අවිද්‍යාව, අවිද්‍යාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන කියන තව ක්‍රමයක් තියෙනවා. තණ්හාව නිසා නැවත භවයක් හටගන්න වෙන ක්‍රමයක්. වේදනාපත්‍ය අවිද්‍යාව, අවිද්‍යාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප වගේ ආයත ක්‍රියා ක්‍රියාත්මක වෙනවා. වේදනාව නිසා ලෝකේ හටගත්තා පරිත්‍යාග පාද ක්‍රියාවලිය ඔය ක්‍රමයක්. සලආයතනපත්‍ය අවිද්‍යාව, අවිද්‍යාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප වගේ ආයත ක්‍රියා කරනවා. සලආයතන නිසා ලෝකේ හටගත්තා ඔය නාම රූපත්‍ය අවිද්‍යාව, අවිද්‍යාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන කියන කටයුත්ත. නාම රූප නිසා ලෝකේ හටගත්තා නම් ඒක. විඥානපත්‍ය අවිද්‍යාව, අවිද්‍යාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප වගේ පාච ක්‍රියාවක් වෙනවා. විඥාන නිසා ලෝකේ යමක් හටගත්තා නම් ඒක. සංඛාරපත්‍ය අවිද්‍යාව, අවිද්‍යාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප වගේ ක්‍රියාවක් වෙනවා. සංඛාර නිසා ලෝකේ යමක් හටගත්තා නම් ඒක. මේ විදිහට අවිද්‍යාව විහාර ප්‍රවේද වශයෙන් මහා සාගරයක් වගේ විදි විදි යනවා. මේක දැනගත්තාමයි අපි දැනගෙන අල්ප මාත්‍රියේ මේ දහම් තෝරන්න බැහැ. එහෙනම් නාම රූප භවයේ හේතු ක්‍රමයක් තියෙනවා. මොකක්ද? නාම රූපත්‍ය අවිද්‍යාව, අවිද්‍යාපත්‍ය සංඛාර, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප, නාම රූපත්‍ය සලආයතන, සලආයතනපත්‍ය අපස්සපස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය තණ්හ, තණ්හාපත්‍ය උපාදාන, උපාදානපත්‍ය භව. අන්න නාම රූපයගේ හරියට යයි භවය. මේ නාම රූප භවයේ හේතු නේද කියලා කියනවා. කොහොමද? ඔන්නෙත් නේද? එතකොට මේ පස්සේ ලිහිනුනේ. හැබැයි හරි අමාරුයි මේක මුලදී තේරුම් ගන්න පරිත්‍යාග උපාදාන කියන අගට මුලට හැමතැනම හැම වචනයක් ගන්න අසක් මුල්ලක් නැහැ කියනකොට අදහස් තියෙන මට්ටමට ප්‍රගුණේ ආවට පස්සේ තමයි. මේක ප්‍රශ්නයක් නැතුව ලෝකෙට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒක හරි අමාරු වැඩක් කියන්නේ ඒක. යන්තම් චක්‍රයේ ඉගෙන ගත්තා දෙයක් කරන එකයි දෙවරක් දෙක හතරක් කියලා ගණන් හදන්න බැහැ. අන්න ඒ වගේ අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානයේ මූල සිද්ධාන්ත වාක්‍ය වල වාක්‍ය පද 12 ඉගෙන ගත්තාම කියවෝ කලියද. පරිත්‍යාග උපාදාන යමක් සිද්ධ වෙන්නේ නැහැ විග්‍රහ කරන්න බැහැ. මේ එහෙම හරි ගැඹුරු කිව්වේ ඒක. එන්නේ එන්නේ බහිනට මහා සාගරේ වගේ උන්ගන් අහති දේශනා කරෙත් ඒකයි. ආනන්ද සුරුවේ හිතන් ඉපාවි පොඩියෙන් තිබුණා. වචන වල සහ බල වල පොඩි නෑ. බහින බහින මහා සාගරේ වගේ. කෙල්ලමක් නේ බහින තමයි මුළු ලෝකෙම විඳහගෙන. කියලා වෙන්නේ ඔන්න ඔය. ඉතින් අපිට පද වැලේ එක දිනින් ගන්න අදහසක් අරගෙන මේ ලෝකේ හැම දෙයක්ම එහෙම විග්‍රහ කරන්න. නොයේ ක්‍රම වලින් අහුවේ. පත්ති වෙන ක්‍රම දින 24ක්. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනවා අවිද්‍යාවේ සංඛාරයෙන් පත්‍ය වෙන්නේ අවිද්‍යාව මොන මොන පත්‍යයක් කියන්නේ එහෙම පත්‍ය වෙන ක්‍රමයක් තියෙනවා ඒක ඉන්නේ තවත් ගැටලු මහලාගේ බසාවක් ගැවරේ බසාවක් කියන්නේ ඒක ඉතින් පත්‍ය දැන ගන්නත් වෙන පත්‍යේ ස්වභාවය දැන ගන්නත් වෙන පත්‍ය වෙන හැටි බලන්න සංඛාර පත්‍ය විඥානක සංඛාර කෙබඳු කිපන් පත්‍ය කරන මේ පත්‍ය වෙනවාද විඥාන පහළ වෙනවා මේ තව ක්‍රමයක් මේවා හරිය ගැඹුරු පැත්තක් ඔය තියෙන පරිදිම අපාදීන් දහම් තෝරා ගන්න බව හට ගැනීම ගැන විග්‍රහයෙන් බව කියන වදිනේ තෝරා ගන්නවා වදිනේ පද නිරුක්ති තෝරා ගන්නවා. ඒකේ විවිධාකාර වන්නාව නිරුක්ති එනවා. විවිධ අදහස් ඒ පදින් අර්ථ එනවා. ඒ අර්ථ තෝරා ගන්නවා. මේ පදේ මේ පදේ මේ පදේ අර්ථ මතුවේ. බටලිය කියවහම මොකද්ද කියලා අහුවත්. බටලිය කියන්නේ මේ ලියක් නෑ. ඊට තවත් එනවා. ඒ ගමක් නෑ යන්නේ ඒක. නෑ බටලිය කියලා ගමක් තියෙනවා. බඩලිය හරි තියෙනවා කියන්නේ. අත වහන ගන්න ලියක් කියලා කියන්නේ බඩලිය කියන්නේ. වෙන අතරින් මේ බඩලිය පළපරම වෙන පරිමාව වෙන්නේ. ඒක හම් වෙන්නේ නෑ. මේ බටලිය කජු දිනා කියනවා මම කජු තියෙන බටලිය ගමා. බටලිය බුරුක් කියලා කියනවා. මොකද බටලිය ගමා පෙන අඳුරු පෙන ඉඳගමී ඉඳගමී බුරුක් පෙන. එතකොට අපි දැන් බටලිය බුරුක් තියනවා කියනවා බුරුක් ගැන කතා කරලා බටලිය දීලා. බටලිය කජු විකුණනවා කියනවා කජු තියනවා කියනවා ඒ ගමා. වදනේ ඒකම. විවිධ ආකාර අර. මෙන්න මේ වගේ මේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන කියන මේවා විවිධාකාර අර්ථ තියෙනවා. ඉතින් ඒවන් පෙන්නන්නේ ඒ දැන්නෝ කියන අර්ථ තෝරාගත්තේ නැහැ. යමක් ගැන විග්‍රහ කරන එක පරිත්‍යාගෝපාදී කොයි හරහාවෙද මේක විග්‍රහ කරන්න කියලා ගන්න අමාරුයි. එක තත්ත්වයක් එක ක්‍රමහතාවක් ඉදලා දැනෙන්නේ ඒ ක්‍රමහතාවේ සියල්ල විග්‍රහ කරන්න කියලා. ඒක විග්‍රහ කරගන්න බැරුව යනවා. ඒ නිසා අපි හැම වෙලේම බලන්න ඕනේ ඒ තැනට ඔබින විදිහට පරිත්‍යාගෝපාදී පෙන්නපු අවිද්‍යා සංකාර විඥාන නාම රූපাদি පෙන්නපු හැම එකක්ම. ඒකෙන් පෙන්නපු වාක්‍යයක් වුණා ලෝකිතයක් විස්තර කරනකොට. මේ කියන අවිද්‍යා කියන එක මෙතන කොයි විදිහද වෙන්නේ? මේ සංකාර කියන එක මෙතන කොයි විදිහද වෙන්නේ? මේ විඥාන කියන එක මෙතන කොයි විදිහද සම්බන්ධ වෙන්නේ? කොමන අර්ථයෙන්ද? මේ නාම රූප කියන එක මෙතන කොමන අර්ථයෙන්ද සම්බන්ධ වෙන්නේ? මේ ආදි වශයෙන් පරායතන කියන එක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඉපාද කියන එක කොහොමද සම්බන්ධ වෙන්නේ? මේ එකින් එකට විග්‍රහ කරලා දැනගන්න විශාල විග්‍රහයක් දැනගන්න වෙනවා. අන්න එහෙම තේරුම් ගත්තාම අපි තමයි පරිත්‍යාගෝපාදී දහම් විග්‍රහ කරන්න පුළුවන්. එහෙම නැත්නම් හැමතැනම අර අන්දාලිය මේ අන්දාලිය මේ ආලියාත ගන්න ගිය අන්දය අත ගාපු හැටි අහු විට හරිය ආලිය විග්‍රහ කරන්න කියලා එක වැරදුනා වගේ. ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා. හජිරුවන්ට ඕනකමක් තියනවා මේ මිනිසුන්ගේ දහම් වලට උපමාවක් කරලා. ජාත්‍යන්තරයේ වස් දෙනෙක් ගෙන්නවා කියන වෙලාව හිටන් උඹලා අලියා දැකලා අලියා දන්නවද ඒක? අලියා අපිට බින්දුවද හොයා ගන්න පුළුවන් අපේ ක්‍රමය තියෙනවා. හා ඉන්න අලියා ගැන කීකරු අලිය වෙන ගියා වාර අත ගන්න මොනවා හරි ඕදී හොය බලන්න. අන්දේ වස් දෙනා අලිය එක එක අල්ලලා වැළවල කැමරලා. මේ එකේ කල්නලු කි පිට පැත්ත කර කැත්ත කිව්වේ. අත ගාගෙන යනවලු කැත්තද. හා වරිය වරලා ඔක්කොම එකට එකම දා. අනික අල්ලලා දෙන ඉන්නේ වල් කි. අනික කපුලා කට ගාන ඉඳලා. අනික හොඩේ අත ගාන ඉඳලා. ඕ මොනද අත ගහේ. දැන් අලියා ඉස්පාස් කරලා. ඔව්. දන්නවද? එයා බලයි. මා කියදීම අනිකට අලියා කියන්නේ. අලියා එක කබයක් වාරි. අන්නත් අල්ලු බෙකාරි. කල් ගැලුවේ. අනේ බුරු තෝදාන්න ගිහේම අලියා පවංගෙටි කොටයක් ආවේ. කකුල අලු එක කෑ ගන්න. රොපි දැක්වන්නේ අලි. රොපි දෙන්නම දරන්නේ අලියා පිටියක් වා. අර පිටාද ගාව බෙකාරි. රොපි එක එකක් තාලිය දරන්නේ අලියා හරිය පුවක් ගහක් වා. හොලිය අද ගාව බෙකාරි. දැන් මුං ඔක්කොම එකලා හඳ වෙනවා තොපි එක එකක් අතරේ ඉඳලා ගන්නේ මායි දැකී තියෙනවා. හදිරා රේනා ගියලු ඒ හිද්දිය දැක්කා. මුං ඔක්කොම අලියයි කෑලේ කෑලේ අලු. කෑලෙන් අලිය විග්‍රහ කරන්නේ. ඒකයි මුට ගැටිලා තියෙන ගැට හදිරා තේරුණා. යකි ධර්මීය පුංචි කෑලලා ටිකක් අල්ලගෙන ඉන්නලා ධර්මීය විග්‍රහ කරන්න යනවා. අන්නර අන්දියර වෙච්ච එක වෙයි. හොරගන්නේ බැරුවේ. හරි ගැඹුරියෝ. දැන් ඔතනින් තෝරා ගන්න වෙන මේ හැම හේකරම සම්බන්ධතාවයන් ඉන්නේ හැටි බලන්න මේ හේතුඵල පරිත්‍යාග යෝ පරිත්‍යාග පස්සති සෝදාම්මං පාපී පරිත්‍යාග උපාදී දැකීමෙන් තමයි ධර්මයේ දකින්නේ. හැබැයි පරිත්‍යාග උපාදී පද 12 කියන එක පොඩ්ඩක් කියලා ගත්ත පරිදි ධර්මයේ ඔක විග්‍රහ කරන්න බෑ. මුළු අයිය විග්‍රහ කරනවා වගේ මහ ධර්මස්කන්ධයේ ක්‍රියා සිද්ධිය විග්‍රහ කරන්න බෑ. ඉතින් මේ හැම දෙයක්ම දැකලා ස්පර්ශ කරලා ඉන්න මහා කාලයක් ධර්මඥානයේ මූකුරා ගිහිලා මෙහෙවල ඒ තුළ පරිවර්තනය මනෝ පරිවර්තන පරිවර්තනය ප්‍රත්‍යාවෙන් සිද්ධ කරගෙන යනකොට තමන්ටම ප්‍රශ්න මතුවෙනකොට මේක කොහොමද ගැලපෙන්නේ? න්‍යාය ධර්මයේ එකඟ වෙන්නේ කොහොමද? ආවද මෙහෙම කිව්වා ඒක මේක කොහොමද පරස්පර වාගේ තියෙනවා? කොහොමද පරස්පර වෙන්නේ? වෙන්න බෑ. එහෙනම් මගේ අදහස් පරස්පර වෙලා තියෙනවා. මම අදහස් ගත්තා වැරදිලා තියෙනවා. කොහොමද මේක අදහස් පරස්පර වෙන්නේ තම වෙන්න අදහස් ගන්න? අන්න එහෙම දහම් විවර්ධනය කරගෙන කාලයක් බොහෝ යනකොට. මෙන්න මේක කරනකොට ඒ බුද්ධය ප්‍රථම ධ්‍යාන මතවේ මානසිකත්වය තුළින් හවිතක්ක හවිචාරකේ ගන්න ඕනේ. ඒ විවේකයෙන් ලැබූ වීර්යෝක ඒකාග්‍රතාවයෙන් ඉඳලා ඒ දහම් විමර්ශනයට ගන්නවල ප්‍රථම අධ්‍යයනයේ ඉඳලා ප්‍රථම අධ්‍යයනයේ පතුලේ කාමාවචර නැති නිසා දහම් අවබෝධයේ නැඹුරු වෙච්ච හිතක් වෙනවා. ගැඹුරු දහම් වල යථාර්ථය අවබෝධ වෙනවා ඉතින්. දැන් ධ්‍යාන අවබෝධයේ තුනේ ප්‍රථම අධ්‍යයන අවබෝධයේ අන්තපත් වෙන්න පුළුවන් කියන්නේ මේ ප්‍රථම අධ්‍යයන සම්පූර්ණ වත් එක. ওই ධර්ම සංකල්පෙදි ඉඳ තියලා බලාගෙන යනකොට ප්‍රමක්‍රමයෙන් ඔය පළදු අහක් වෙනා පරස්පර හක් වෙලා අදාළ සම වෙලා ප්‍රමාණිකුල සමව ධර්මයේ ඉඳව ගන්නවා. මෙන්න මේ ක්‍රමයේ ප්‍රගුණ කරන්නේ ගිය කෙනා සමන්තම බලගෙන ඕවිතන බලනකොට පරස්පරම වෙන්නේ ධර්මයේ අවබෝධ කරගන්න කොටස බලාගෙන වෙන් කරගන්න තීන්දුව කරන්න විධාන පුළුවන් හැකියාවක් ලැබුණා. අන්න යාට පුළුවන් නම් ධර්ම දේශනා කිරීමේ මූලික හැකියාව පාරවෙයි. ඊට පස්සේ ඒ බුද්ධයා දේශනා කිරීම ආරම්භ කරනකොට දේශනා අධ්‍යක්ෂින් තමයි. බුද්ධිලි වහන හැටි ගියේ නැහැටි ඒ වගේ පිළිතුරු දී හේතු ආකාරය උඩ අවබෝධ වෙන කීතු උදාහරණ උපම මේ ආදි වශයෙන් ගලා ඉඳ පටන් ගන්නවා. මෙන්න මේ ගලා යාවතාවට උඩ දේශනා ප්‍රාතිහාර්ය පරිවාණ ඥානය ලැබෙනවා. ඒ පරිවාණ ඥානෙ ඉහෙල් කරනකොට වල පරිමාණ පරිසම්බිදා තියෙනවා. අර කියන්නේ සියුකිනි සියාවේ පරිවාණ ඥානෙටපත් වෙනවා. අන්න එතකොට කියන දහම් ඕවර ප්‍රශ්නයක් අහුවාම ප්‍රමාණිකුල මේක වෙන්නේ මෙහෙමයි මේ පළු පළු තැන මේකයි ගැලපුණ නැති මේකයි කියලා කොහොම විග්‍රහ කිරීමේ හැකියාවක් ලැබෙනවා. අන්නේ ඥාන ශක්තියේ පරිමාණ ශක්තියේ යම් ධර්මයක් ප්‍රබලද යම් දේශකීමුද. ඒ ධර්මයට දහම් අවබෝධ කරගෙන ගියාට න්‍යාය ධර්ම අහු වෙනවා. පහදෙවි දහම් අවබෝධ කරගන්න නැග නැතු න්‍යාය ධර්මයට අනුව දහම් තේරුම් ගැනීමන අදහස් ලැබෙනවා. විග්‍රහයෙන් උඩ තේරෙන්න පටන් ගන්නවා. එනිසා ඒ ධර්ම අවබෝධය ලැබෙනවා. ඉතින් එතනින් ලෝකේ නොරඳ නෙමෙයි නිවනට අවශ්‍ය කරන වර හොයාගන්න තමයි ඉතින්ලාම සාගය අරගන්න ඕනේ. නිවන් මාර්ග වෙන් කරගන්න ඕනේ ලෝක විග්‍රහ කිරීම පස්සේ කර ගන්න ඕනේ. අත්‍යවශ්‍යයෙන් කරන්න ඕනේ නිවන් මාර්ගයේ තියෙන බාධක දිව හොයාගන්න. නිවන් මාර්ග සහ ලෝක මාර්ගය හොයාගන්න හැකියාව ලැබුණා. අරිහත්ත්වයට පත් වෙනකන් ඒ ටිකයි. දේශකී පීමේ පරමාර්ථයක් තියෙනවා. ඒ මාතෙමින් නවතින්නේ නැතුව යාට පුළුවන් තවදුරටත් අර කිව්ව ඉහත කී පරිත්‍යාග උපාදී මාර්ගයෙන් යන්න බැහැලා. අර සමතේටපත් වෙනා ධානයේ ලැබලා ධානයේ ඉඳලා විමර්ශනය කරලා ඔය ක්‍රමයේ විශාල කාලයක් තිස්සේ දහම් විමර්ශනයක් කරගෙන තමාතුලින්ම ධර්මයේ ගුරුවරයා කෙනේ ගුරු ධර්මයේ තමාතුලම නගාගෙන හැක අරගෙන සුද්ධ කරගන්න කාලයක් යනවා. මෙන්න මෙහෙම කරගෙන අති කාලයක් යන පාරමිතාගුණය තමයි ලෝකයේ දේශකයන් හම්බෙලා වන්ද වෙන්නේ. සියල්ලකට ඉගෙන ගත්ත පළියෙද දැනගත්ත පළියෙද දේශකීය වෙන්න බැහැ. අති දුර්ලභ කාරණයක්. අලියතුන් අතර ගජමුතු වැදේ පහල වෙනවා කියන්නේ අති දුර්ලභ. ඒ වගේ විසුරිසුරින් අතර උපාසක උපාසිකාවන් අතර දේශකයේ පහරනවා කියන්නේ අලියතුන් අතර ගජමුතු වැදේ පහරනවා වගේ වැඩ. නැති එක මොනවා හොල්ලන්නේ. තියෙන ගණන් උඩට එන්න සසලංගාල එනවා. පාද හැරෙන සසලංගාල පාද වෙනවා. මිනිගිනි සොද්ද හොල්ලන්නේ නැහැ ආදයක් එනවා. විශාල ආකර්ෂණීය බලයක් තියෙනවා. අනිකේම හදාගෙන තෝරා ගන්නවා. කඳමුළු ගිනක් දෙනවා. ආරසාව තලසනවා. තමගේ ඉහෙලම රජකෙකුට ඇවිදුවා වගේ රජමතු වැඩාර හැර දෙනවා අනික කලි ඇතු ඔක්කො. ඒ මොකද ඒ බඳු හේතු වාසනාවක් අරගෙන උපන්නේ. ඒ වගේ මේබඳු දේශනා ශක්තිය පාරමිතා ශක්තිය අපාර වත් කරන්නේ අපි කෙනෙක් ගෙන්න ගෙන්න කල් යනකොට. ඊයේ අද්දරෙන් අද්දරට එනකොට ආසය වෙන පත්තිය ලබලා. මුලදී කරපියා හුරු පුරුද්ද මත වෙලා. ඒ අන්දරේ ප්‍රඥා පහල කරලා දුන්න වාසනාවෙන් තමයි මහා ප්‍රඥා පහල වෙන්න හේතුකාරක වන්නා වූ මේ ශක්තියක් ලැබිලා. ඒ බඳු මනසක් හකට වෙලා. ඊළාට වරන්නා වූ දෙයට ඊට වඩා තේරුම් ගන්න හැකියාවක් ලැබෙනවා. තේරුම් ගත්ත දත්තයන් ලෝකෙ දිහා නුදන්නේවා කියන්නේ නැතුව. ඒ ටික කියා දීම නිසා තවත් ලෝකයන් ප්‍රඥා පහල කරනවා. එතනින් ගොඩනගාගත්ත මහා පුණ්‍ය ශක්තිය ඊයගත් බවට සම්බන්ධ කරලා ඒකෙත් මහා ඥානාන්ත භාගයක් පත් වෙනවා. මෙහෙම සෝමනස්ස සාගත ඥාන සම්පන්නයෙක්ට උත්කෘෂ්ඨ හිතකින් උපන්නොත් එහෙම වෙන්නේ. මහා බෝසතාණන් වහන්සේලා වගේ උපදිනවා. අන්නේ බඳු මහා බෝසතාණන් වහන්සේලා සෝමනස්ස සාගත ඥාන සම්පන්නයෙක්ට උත්කෘෂ්ඨ හිතකින් උපදිනවා. එහෙනම් තම කරන්න වැඩි ආකාර මහා ඥානයක් ලැබෙනවා. යමක් කියනකොට එකක් කියනකොට දහස් වාරයක් විග්‍රහ කරලා තේරුම් ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මෙන්න මෙහෙම උන්වහන්සේලා ලෝකයේ දේශකයන් වහන්සේලා වශයෙන් මහා බෝසතාණන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. හැබැයි චතුරාර්ය සත්‍ය ගැන නෙමෙයි ලෝකයාගේ තිබෙන ලෞකික ප්‍රශ්න දෙකක් ගැන විසඳලා දෙනවා. දුර්ගැලේ විදියට කළ යුතු උපක්‍රම තියෙන්නේ සියලුම සියු නෝර මෙහෙලා ගන්න පුළුවන් හැම වෙලාවකම දැකලා තියෙනවා. ජ්‍යොතිෂයේ ආයුර්වේදයේ මෙබඳු සියලු දේ ලෞකික වශයෙන් මිනිසයාට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර හදන හැටි මහා කාර්මික වැඩ පිළිවෙලක් ලෝකයන් හිත සලසා දෙන ලෞකික සම්පත් සලසා දෙන බාධක වලින් මේ ආරක්ෂා සලසා දෙන මෙබඳු නොයෙක් ආකාර ඥානවන්ත උපක්‍රම සකස් කරලා දෙන කාලයක් තුළ වදාගෙන ඇවිල්ලා තමයි මහා බෝධිසත්වයන් වහන්සේලා කවදා හරි උපරිම සත්‍ය දැනගෙන චතුරාර්ය සත්‍ය රකින්නේ ත්‍රිපරිවර්තන දවදාසකන යථාභූත ඥාන දත්තන සිවිසුද්ධන් අවෝධීගේ තැන වට තුන කාකාර බලසකේ යථාභූත ඥාන වාසයේ පූර්ණ වෙයි ලෝතුරා බුදු එදා සියල්ලේ පුරුදු. අන්න එදාට අනික් අයට තෝරා ගන්න හිතා ගන්නවත් බැරි. සර්වඥ ගෝචර වෙච්ච දහන. අති සූක්ෂම දැන් විග්‍රහ කරලා මේ පරිත්‍යාග උපාදී විග්‍රහ කරලා දෙනවා. මෙන්න මේ චක්‍ර බෙදලා දෙනවා මේවා හදා ගන්න ආකාරය. ඊට පස්සේ ශ්‍රාවක පාරමිතා පූර්ණයේ කියනවා විසුණු හතේලා. උන්වහන්සේලාට මේ ටික අහුණා. කවුරුවත් කියා දෙන්නේ නැහැ. එකක් අහනකොට දහස් ආකාරයෙන් විග්‍රහයලා වැඩි හින්ද පටන් ගන්නවා. රාග පාරමිතාවේ දේශනා ශක්තියෙන් පාරමිතා පුරාම හැරිත් හඳුනන. බොහෝම පුංචි මාතෘකා පාළියකින් පဋාහන දේශනාව කරනවා. උන්වහන්සේ දහස් ආකාරයෙන් විග්‍රහ කරන මානසිකත්වයක් පහළ කරනවා. මහාඥානයක් පහළ කරනවා. මාතෘකා විග්‍රහ කරලා දීමේ හැකියාවක් ලැබුණා බුදුරජාණන් වහන්සේ කියවත් ඒ තුල ටිකක්. ඒක හරියට පිළිගන්න. ඒකේ තත්ත්වෙට විග්‍රහ කිරීමේ හැකියාවක් උන්වහන්සේට ලැබුණා. මෙන්න මේ වගේ ඊට පස්සේ ඉබදු අය ධර්මදලයන් වහන්සේලා හැටියට උන්වහන්සේ පසුපසින් ඉඳලා ඒවටම ප්‍රිය කරා. ඔන්න ඔය විදිහේ මහා ගැඹුරු දහම් ඉඳ පටන් ගත්තා. අභිධර්මයේ පිළිබඳ මූල ධර්මයේ සැකිල්ලක් වශයෙන් ගත්ත ටික සූත්‍ර පිටකේ යාම විග්‍රහ කරන මේ විභාග ප්‍රකරණයට. විභාග ප්‍රකරණය අභිධර්මයේ සම්බන්ධ කරලා ඉතිරි වෙනවා. විග්‍රහ කරන. ඉතින් මේ නම් මේ වගේ හරිය ගැඹුරින් තෝරාගෙන යන පරිච්ඡ සම්පාදයේ ඉදිරි දහමක් තෝරාගෙන විග්‍රහ කරනකොට හැඟවුණු දේ කොහොමද? ඒවා මතු කර ගන්න ඕනේ. ඒ මතක කරගන්න තමයි භවිලි කියන්නේ භවිලි කියන්නේ මොන හේතුවක් නිසාද? නාම රූප කියන්නේ නාම රූප කියන්නේ මොන හේතුවක් නිසාද? නාම රූප භවේ වෙනවද භවේ නාම රූප වෙනවද? නාම රූප වෙයි භවේ නොවේ භවේ භවේ වෙයි නාම රූප නොවේ. මොකද හේතුව? නාම රූප හැදෙන හේතු බලනවා එකක් භවේ හැදෙන හේතු බලනවා තව එකක්. ඒක ගැඹුරු වැඩි පොතේ තෝරගන්න ඕනේ ඔය විග්‍රහ කරලා. හරි ගැඹුරු. ඉතින් අපිට එක්කෙනෙක් කියන වචනයක් අරගත්ත වලින් යන්නත් බෑ. නා නාම රූප සකස් කිරීමේදී ඇතිවනව ශක්ති විශේෂය. ඒ නාම රූපයක් විද්‍යාමාන කිරීමට එක්කුණ ශක්ති විශේෂය මොකද්ද? අන්නේ ඒ ශක්ති විශේෂයේ බීක්වේ කවුද? බබේ. ශක්තිය බීකලේ බබේ. බවනියම බලුනේ ශක්තිය බීකලා බීකරු ශක්තිය ක්‍රියාත්මක කළා නම් ජාති පහළ වෙනවා. අනේ බව බීකරපුවාම ප්‍රත්‍ය වේපේ. කර්මපත්තේ පත් වෙනවා විභාගපත්තේ පත් වෙනවා භවෙන් යති ආයත පත් වෙන්නේ එද සහජාත ප්‍රත්‍යේ පත් වෙන්න බෑ එහෙමත් පත් වෙන එකක් තියෙනවා ඒ මොහොතේ හරගන්නේ කොරද සහජාතයි කොරද සහජාතනේ ඉතින් මේ වගේ තමයි ඒවා පත් වෙන ආකාරයේ සුමිති බට්ටාන යනවා එහෙම විග්‍රහ කරගත්තාම තවත් පැහැදිලි වෙනවා ඉතින් එහෙමයි භව කියන්නේ මොකද්ද භව නිර්මාණය කිරීමේ මොකද්ද එම් නිර්මාණ ශක්තියක් නිකුත් කරන අවස්ථාව බව. නිකුත් කළාට පස්සේ මොකද වෙන්නේ? අන්න නම්ේදා ආයතනේ නාම ශක්තියක් පිහිකලා රූපයක් හැදගන්නවා. බව වලින් කරපු වැඩේ නිසා ලෝකෙට නිදහස් වෙච්ච ශක්ති විශේෂයේ අන්න නාම වෙලා හිටා. ඒ ශක්තිය විශේෂය ශක්තිය යම් හැඩතලයක් ගන්න ලැබුරු වෙලා තිබුණේ. සතර මහා භූතයේ ඒ හැඩතලෙට ගෝචර කරගුණා. අර නම්ේතාවේ ඉඳලා ශක්තිය ගන්න පොළොව හැදගෙන රූපේ වගේ. අන්න බාහිර නාම රූප හැදගන්නේ. නාම රූප හරහා වෙන ක්‍රමයටයි නාම රූප හැදෙන්නේ. නාම රූප භව වෙන්නේ නැහැ භව නාම රූප වෙන්නේ. භව භව වෙනවා නාම රූප නෙමෙයි නාම රූප වෙනවා භව නෙමෙයි. මොකද ඒ දේ හර ගැනීමට හේතුකාරක ඒ ආකාරي විග්‍රහ වෙනවා පත්‍යකරණය. ඒ අනුව ඒක හරස් වෙනවා. භවයයි පුනර්භවයයි. ඕක තෝරගන්න ඕනේ. දැන් යම් පිටි කර්මයක් සිද්ධ කරගෙන යනකොට දැන් අපි හිතමුකෝ ඉස්සෙල්ලා මොකද දැන් බොන මිනිහෙක් ඉන්නවා. ඒ මතය කවදාහරි බීම නැති කා තරුණ කාලේ බොන්න නැතුව ඉඳලා ඒක යාළුවන්ට ආවිලා තරුණ කාලේ වෙන කියාව කියන පටන් ගත්තා බොන්න. දැන් බීම පටන් ගත්තේ අවුරුදු 15ක් 20ක් 25 මේ 25 කට ගිහිල්ලා ගියේ. දැන් ඊට පස්සේ ඒ බුද්ධයාට ඒක දෙයක් වෙනවා මොකද්ද? එයාට ටිකක් කල් බොන්න පටන් ගත්තාට පස්සේ ඉඳලා අනේ බෑවා මට බෑ ලැජ්ජයි අරන් යනවා කිය කිය දෙකක් නැවෙනවා ඇඹරෙනවා. මේකම ගොඩයක් මේකම වයින්හ ඔවා මේ අකේ අපල් කරන පාවද කරන උග දැනන්නේ ඇත්ත තමයි මේ දන්න සමාධිය නවින සමාධිය ඉන්න බෑ මේ ගොඩේ වයි එහෙනම් උන් ඉන්නේ ඉතින් මාත් ඉන්න ඕන කියලා මාත් ඉන්නේ ගියා අපුඩියක් එහෙම ගාලා උන්ට හවුල් වෙන්න ඕන කියලා උන් බීලා දඟලනකොට පොඩ්ඩක් ඇත්තල්ලා ඔය පස්ස හොල්ලලා දඟලලා උඩේ පැන්න උන් ගේන්නේ පොඩ්ඩක් අට ගන්න ඕක මොකද තමයි ගුරු බලන් ගන්න ඊට පස්සේ මොකද කරන්නේ දැන් ගුරු කියනවා අපේ මයින්හ කොණ්ඩේ බඳලා ඉන්න අපි තාත්තා මයින්හ අනික ගොඩේ අපේ අයියේ නේ උන් ගොඩේ ගමේ ඉන්නේ උදේ මට උන් එකට සම්බන්ධ වෙලා බෑ මං දැන් නාගරික ගැලවෙන එක නම් උන්ට ඇත්ත ඇත්ත කොහොම නැහරි අන්තිමට බුද්දිලා නැඹුරු වෙලා මොකද නැඹුරු අන්න බීමක් කර එකපාර ආවෙන්නේ ඊට පස්සේ මොකද කරන්නේ ගමේ ඇවිල්ලා ඉඳලා ආවම අනේ ගෙදර යන්නේ කවද්ද කියන්නේ මිනිහා අනේ දැන් අර නගරේට යන්නේ කවද්ද කියලා පස්සේ හිතක් එන්නේ හිතන හින්නේ හිතන්න පුළුවන් හිත ඉස්සරහ තිබුණා දැන් තියෙන මතු තියෙන හැබැයි හිතන්න පුළුවන් වුණ පළේට ওই જાති හිතුවිලා තියෙනවා ගෙදර ඉන්න කාලේ බොහොම ගරු වෙන අම්මා තාත්තා වැඳලා නමස්කාර කරලා පන්සල ගිහිල්ලා පන්සලේ කටයුතු කරලා බොහොම බය ලැජ්ජ ඇතුව දුතිය දුක්ඛත්‍ය කිව මහ මිරක් වගේ මහ හැඟීමක් ඇතුව ඒවල් හරි ලැජ්ජයි මෙහෙම මානසිකත්වයක් තියෙනවා ඒ කාලේ හිතීමේ හිත තිබුණා අර නගරේ ගියාම දැන් හිත මෙහෙම තියෙනවා මානසිකත්වය වෙනස් වෙනවා. අනේ මානසිකත්වය වෙනස් වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ? වේබදු වීමට වැඳුනා වෙන නිසා වේබද්දා කියනවා පත්තරපත්ති විඥානය පහළ වෙනවා. අර මනස ආගන්තුක උපක්ලේශයෙන් කහට ගෙනilla ඉස්තර නොතිබුණු විඥානය දැන් හැදෙනවා. අනේ වේබදු විඥානය. දැන් වේබදුක මේ යම් ස්වභාවයක් ඇද්දී ඒක ආස්වාදයි. ආස්වාදේ සම්බන්ධ කරන්නේ ඒකේ ආස්වාදයේ වෙනගෙන ඒකේ ධන්නායේ උපාදාන කරන ඒකේ බැඳෙනවා. ඊට පස්සේ ඒක බලාපොරොත්තු වෙන කියලා ඒකේ අවස්ථාවේ මිහි කරන මානසික ඇති කරනවා අන්න වේබදු බව. අන්න කර්ම භවය. මිනිහෙක් වෙලා ඉන්න මිනිහෙක් ඉතින් කරව දුක්ඛත් වැඩි පිළිලා හොඳයි කියන නිගමනය කරේ මුලාවෙන් අවිද්‍යාව නිගමනය කරේ. බහැපු වැඩ පිළිවෙල නිසා. ඒ බුද්ධිලා වේබදු බවට විරෝධීපත් වෙලා කර්ම භව කරනවා. අන්න අති කර්ම භව. දැන් පුනර්භවය මොකක්ද? ඔය කර්ම භවය. භවේ භවේ නැවතත් භවයක් හදනවා කියන පුනර්භවය. දැන් පුනර්භවය දෙන්නේ මොකද? ඔය මානසික ඔය જાතිය වෙන ජීවිතය ගත කරලා මරණාසන්න මොකද කාරේ? දුක්ඛත්තේ කියලා තැන්පත් වෙනි පත්තරපත්ච්ච වේබද්දාගෙන් පත්තර පීඩ ඒකටම සම්බන්ධ වෙන ඒ නමට ඔබිනෙදින්න මිනිහාගේ මානසිකත්වය සකස් වෙනවා. දැන් ආසේවිත භාවිත බහුලීකృత වෙලා තියෙන වැතුරු කරලා තියෙන භාවිතා කරලා තියෙන බොහෝ කොට අතුරු කරලා තියෙන මොනවාද? වේබදු ධර්මිය. වේබදු දුක්ඛත්ත වැඩ පිළිවෙල. හැබැයි ඒක අනික හැම කෝ කියනට තරහයි. ඒක තමයි කො නියම නාගරික මිනිස්සුගේ නියම මේ නවීන විද්‍යාවේ නවීන ලෝකේ හැටි එහෙමයි. ඔය ගොඩේ ඉන්න කොහේද ඔය වේවලු තමයි ඔය. ඒයිට වයින්ව එක අපහාර කරලා. ඒක වර්ණනා කරනවා. දැන් යා බලාපොරොත්තු වෙනවා ඒකේ ගති ලක්ෂණයම ප්‍රිය කරලා. වෙලින් බොන්නවනේ නෑ ඒ නිකන් හරි යන්තම් පොලේ ගා ගත්තා තුර වැරෙන එක හරි යොලිය. බොරු වෙරි කිය අපි ඔබට කියන. කණ්ඩ බාරක් ගහපුවා නිදි ඇතුළු දුවනවා අපූර්ව වල ගිහින් පාරේ. බාර ඒ අතර මේ අතර යනවා වෙඩි වැඩි වෙලා. පරවාරේ පොලිස් නිලධාරියෙක් කණ්ඩ පාරක් ගේවත් තියන හරියට පාරක් දිනවා ලස්සන ඊගාක ගියේ. කරලා තියෙන අමුලික බොරුවක් මොකද? අර වැන්නේ එක වේපදු වලට අයිති එක හරි ආස්වාදයි. එයා දැන් නිගමනය කරලා තියෙන අවිද්‍යාවේ මේක. එයා දැක්කම එයා හොඳ කෙනෙක් හැදිර කෙනෙක් පිළිගන්නේ. එහෙම එයා හිතන්නේ මේකම නීජේ වන්දනේ කියලා මම ගෙන්න ගලපෙන වේපදු කි මහ වේපදු පිළිසක් කියලා. මුන් ගහලකට ගෙන්නන්න හොඳ නෑ කියලා කියනවා නම් යම් කිසි සුදාර්ථ මිනිස්සු උන් ඒව පිළිගන්නේ නැහැ. උන් හිතා ඉන්නේ ඒ தත්ත්වයේ ඒ தත්ත්වය හැබැයි බොහොම වර්ණා කරන නිසා. ඒක ශ්‍රේෂ්ඨයි කියලා. අන්තිමට බුද්ධිය යන්නේ ඒකේ වැටලා හිටම් කරන්නේ ඒ වේබදු බව බලාපොරොත්තු වෙනවා ඉදිරියේ. ඒකේ හැරි පියවරාක නිසා. ඔය මුද්දිලා පොතෙන් බීල වැඩිලා වපුකුණු වෙලා හිටවන්නේ බැරිලා වෙලා වපුනා කියමු. දැන් මිනිහා මිනිස් සංකාරයේ ඉක්මෝලා ඉන්නේ. දැන් ඉන්නේ වේබදු සංකාරයේ. දැන් මේ බදු වැඩ පිළිවෙල ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන කෝවර්ද වැටෙන්නේ අපුණා. ඒක ලෝභයයි මොහයයි දෙක සම්පූර්ණ වැඩෙන එක. ඒක අලෝභ දේශ මොහකට ගැලපෙන එකක්. පිනට ගැලපෙන එකක් කුසලෙට ගැලපෙන එකක් නෙමෙයි. අමුතම පැත්තරයි. දුර්චෛත්‍ය පැත්තරයි. මොලේ වහන පැත්තරයි. එන ඒ බුද්ධිලා දැන් මානසිකත්වයේ පියකලා තියෙන්නේ. අකුසල පැත්ත, දුර්චෛත්‍ය පැත්ත, මොලේ වැහෙන පැත්ත, ඉනේ හෙද නැතුව ඉන්න පැත්ත. ඒ වගේම කිසිම ඉතිරියක් කියලා ඉතින් තමයි පිටයි තියක් ඒ වගේ මේ යකිනි බ්‍රහ්මචාරී කියා ඒ වගේ යකිනි ආකාර හිත සම්බන්ධවන්නව කාම මිත්‍යාදාර වෙන වැඩෙන යහපත් ගුණය ඒව එකක්වත් උඩ නැවට දුරු දුර යන ගෑනු මිනිතු ඕනෙ මිනිහර ගෑනු ගෑනු මිනිතු ඒ මිනිහද ওই જાතියේ ඕන වෙනවා ඉන්නේ ඒ જાතියේ මානසිකත්වයේ බිය කරනවා එහෙනම් මේකද කියනවා තිරසන් මානසිකත්වය දැන් මෙලෝඩියෝ ජාතික වශයෙන් මිනි බේපත්ත තිරසන් මානසිකත්වයට පත් වෙලා ඉන්නේ දැන් ඕකෙන් යනවා යකිනි අත්බැවෙට යනවා උගේ ස්වභාවයක් තියෙනවා මොකද? දැන් උගේ අතේ සල්ලි නැව විනේ හෙට්ටක් විකුණන්නේ මොන જાතියකින් කිව්වාට පස් වෙලා ඉවරයි. දැන් කවුරු හරි යාළු කරගත්තත් ඉතලාම යන උගුර ගන්න බලන්න. ඒක හොර වෙන කාලා තමයි ඉන්නේ කියලා. වදනය කතා කරලොත් එහෙම කතා කරලා. ඇත්තම දැන් කියා කරියද? තාගුර තමයි වදින්න උගුර ගන්න. ඉතින් මුළු ජීවිතේ යාළු හොරගෙන කාලා තමයි ජීවත් වෙන්නේ. ਉਹ හොරගෙන කාලේ ඉන්නේ. ගතියේ ගතිය ගැලපෙච්ච ගති විවාහ හැදෙනවා. ඌ පූර්ණ සංකාරය තමයි ඌ පූර්ණ සංකාරය ඌරු සංකාරය. දැන් ඔයාලා තියෙන මොන සංකාරයද? ඌරු සංකාරය. මන්ද බුද්ධ එක. ඉන්නේ හේ දවසේ නෑ. ගති ලස්සේ ඉතිරියත් ගන්න හරහට යන්න. කොවිට ඕන ජරාව බයිට් එක කියලා කිව්වා. අර උට විස නෑ. විස ගණන් ගන්න ඉන්නේ. ආයේ නයිදා බිරුවක් කවන්නේ අපිට ඒක විසට උගේ එහේ ඒ જાතියේ කැමර ඔරොත්තු දෙන බීමට ඔරොත්තු දෙන හයක් ඇතුව. කාම මඩේ ඕන කුණු ජරාවක දකින්න. ඕන මලවල ඔරොත්තු දෙන හයක් ඇතුව. තිරස්සයන්ට හරක් හයක් ඇතුව. හතර ගාතිය ගිය ගැස ගැස වෙන නිසා හතර ගාතිය මැද හයක් ඇති ඔය කියන ලක්ෂණ ඇතුව ඌරු සංකාරයේ මෙලෝදි මිනිස් ඌරාවලා ජීවත් වෙනා මෙන්න ඌරු භවයේ. දැන් පුනර්භවය බලන්නේ කොහොමද? මිනිහා මැරෙන්න ඉන්නකොට මිනිස් භවයේ හේතුකාරකේ දැන් ඉක්මෝලා ඉවරයි. හරියට අර හීටර් කියන කොයිල් එක වතුර වල දාලා තියෙනකොට කොච්චර කාන්ත එකේවත් වතුර උණු වෙවි තියෙනවා. හීටර් කොයිල් එක පිච්චෙන්නේ නැහැ වතුර තියෙනවා. ඔව් වතුරෙන් අහකට ඇද්දම මොකද වෙන්නේ? උරුතු දෙන්නේ නැහැ බුස්කාර පිටිරියක්. හීටර් කොයිල් එක වාගේ තියෙන මේ සූක්ෂම මානසිකත්වයේ සහ කායිකත්වයේ. දැන් ඌරු මානසිකත්වයෙන් හරගෙන තියෙනවා මේ කාය ඇතුලේ. හැබැයි පෙර මිනිස් කාය නම් බැලන්න තියෙනවා වතුර මේ වතුර තියෙන කොයිල් එක වතුර තියෙනවා වගේ මිනිස් කාය තමයි වතුර වාගේ තියෙන්නේ. ඒ පැත්තට හැඩ ගන්න තියෙනවා පූර්ණ හැඩේ ගන්න විදිහක් නැහැ කායි ගන්නකේ. වර්ණාසන්න මොකදේ මොකද කියන්නේ මේ කායි විදිහ ගන්න අර මනෝමය කායිකත්වයේ අහක් වෙනකොට වතුරෙන් ආවෙන ගත කොයිල් එක පිටිලා නැහැ ඉතින් මේක දවන්නේ නැහැ කියලාපත් වෙනවා. ඌරු සංකාරය ගන්න පුළුවන් ඌරු විඥානය පහළ වෙනවා පරිසංය විඥානය. අන්න වර්ණාසන්න මොකදේ මොකද කියන්නේ කර්ම කර්ම නිමිති ගති නිමිති වලට එනවා. අර මේ බදු වැල පිළිනවා. මිනිහා ගිරිය අදිනවා. මරණාසන්න මොකද වනාදීන එක පැත්තේ. කය ගිරිය වැටෙන දැනින්නේ. හැබැයි හිත දැනෙනවා මනසව මැරිලා නේ. මනස හීන වෙන්නේ නැහැ වෙනවා වුරුදු කරගත ගති ගති නිමිති. අර බීමත්කමට අවශ්‍ය කරන දේවල් කර්ම වාසී කරන හැටියට කර්ම වාසී ඒවල අවශ්‍ය කරන දේවල් අවධානය යොමුලා කර්ම නිමිති වාසී ඒක ඒ තත්ත්වයට පත් වෙලා ඉන්න ආස්වාදාත්මක අවස්ථාවක් ගති නිමිති වාසී ඕකේ එක තේරිලා එනවා. අන්න ඒ කාර්යවල ඉස්සෙල්ලා කරපු බවට නැවත එබඳු බවක් මතු වුණා. අන්න භවය පුනර්භව මතු වුණා. දැන් මෙන්න මේ පුනර්භවය හට ගන්නවා. දැන් පුනර්භවය හට ගන්න සංකාරයේ මේ පහළ වුණා. සංකාරයේ මුල් වෙච්ච දර්ශනය විපාක කර්ම විපාක. ඌරු කර්ම විපාකේ දැන් එන්නේ තියෙන්නේ. දැන් ඇහැට ගන්න නාසයෙන් දිවට කායට මන්න කිරීමේ ඉන්ද්‍රියකට කොහකට හරි. ඔය ඌරු විපාක ශක්තිය වශයෙන් ගෙන දෙන ඌරු වැඩ පිළිවෙල ඌරු ලක්ෂණයේ මොනවාද පහල කරමු දේ. අරමුණු කර ගන්නවා ඉන්ද්‍රිය හය කෝණින් හරි. මරණ ආසන්න චිත්ත විද්‍ය පහල වෙන අවස්ථාව ඔන්න වෙන්න කියලා තියෙනකොට දැන් අරමුණ මොකද්ද? අර ඌරු වැඩ පිළිවෙලේ ස්වභාවය කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් වශයෙන් ආපු ඌරු ස්වභාවය තමයි දැන් නිමිත්ත අපිරා තියෙන්නේ. අරමුණ වෙලා තියෙන්නේ ඒක. දැන් මේ අරමුණ ප්‍රිය කරනවා මොකද? මොහොත වෙලාසෙ ප්‍රිය කරන්නේ. එහෙනම් මොකද මේ වොත්තපර කරනවා කියන්නේ නැහැ මේ තීරණය කරනකොට. මේක කරනකොට මොකද කරන්න ඕනේ කියලා. කවදාවත් මේක නරකයි මේක අහකට දැමී ඉන්නේ දුච්චක්‍රියා කියන තීරණේ මනසට එන්නේ නැහැ. එහෙනම් මනස හැදගෙන ඉලා තියෙන්නේ හරිම ප්‍රියයි මනාපයි කොච්චර හොඳ ජීවිතයක්. ඒක ඉන්න තියෙනවානේ. අන්න දෙහැති කරලා ඔක්කොම කරලා තියෙන්නේ. අරුණ බීලා ඉන්න හොඳට ආගේ නිවා බේන වෙනි වෙනි යන හැටි. දැන් මේ මන් ගති මේ මතු වෙලා ඉන්න මොකද්ද? කර්ම නිවිති මතු වෙලා. බෝධා තියාගෙන තියෙනවා, වෛත් තියාගෙන තියෙනවා, කට්ටිය බීලා ඉතන අපුඩි ගහ ඉන්නවා, ඌ වැඩිනා, බලකේ වවනි දානවා. ෂේක් මට යන්න බැරි නේද? දැන් මේ මරණාසන්න උපති අන්තිම චිත්ත විදිය ඔන්න මෙන්න ගියා. දැන් මරෙන්නේ ඔන්න මෙන්න මොකද? දැන් දර්ශනේ ආවත් නැහැ ආ සංකාරය මතු වුණා. දැන් පුනර්භවයේ හේතු කරන විපාකයේ මතු වෙලා විපාකෝ කම්ම සම්භව කරනවා දැන්. මරණාසන්න මොකද? පුනර්භවයේ හදන්න දැන් ඔය. අනේ කර්ම සම්භව කරන දැන් සංකාර මතු කරලා එනවා මනෝ සංකාරයක් මතු කරනවා තෙන්දි. හරියද? කාය සංකාරයේ ක්‍රියාත්මක කරන මානසික ක්‍රියාවලිය මතු වෙලා ඉවරයි. දැන් මොකද? යන්න හදන්න ඕනේ ඇයිද? මේ ඇගේ හෙලිනවා අපි. කුෂ්ම ඇදිනවා අපි. නැගැස් දෙනවා අපි. අර මිනිහා හිතා ගන්නවා අපිට මිනිහල් දැන් නැහැ මිනිහ උන්මා දිනවා පනවා දිනවා මම එහෙම ඉන්නේ ඉතින් මිනිහා දන්නේ නැහැ වැරදි දෙන්නේ. කොහොම බෑ නේද? අල්ලලා හිරට ගාව උඹද මේ? යන්නේ විතර නැහැ. අර ඉක්කොන ඉවර කරයි ගන්න අර ගොඩද? අර මේ වාහියක් පා ඉදිරි වෙනවා. දඟලන දඟලන අපයි ඉන්නේ. මෙහෙ අනික අර මේ නම් එහෙ නෙමෙයි තනි එක දඟල දඟල පනවා දිනේ. ඇඟ පනවා දිනවා කියලා මෙහෙ කරා. අර වෙලි තරන බෝතලේ පොල්ට යනවා. දැන් මොකද? අන්තිම මෙතන ගිහින් ගියාට පස්සේ මොකද වෙන්නේ? ගිහින් බලනවා. ඇදලා ගියා විසිරුණා ඇදේ. විසිරුණ ගති රෝසින ඌරු ගති රෝන. ඌරු සංකාරික ඌරු මේ මේ විඥාණයට හැමෙන විඥානයේ රූපේ මොකද්ද? වතු රූපේ ඌරු වතු රූපය. බලාපොරොත්තු වෙන ගතියනේ මොකද? මිනිස් ගතියෙන් අරගෙන ඉදුවා. පයින් යනකොට මොකද වෙන්නේ? ඌරු ඌරු හැදෙනවා. භාව රූපේ ඌරු වුණා. වතු රූපේ කාය දරක භාව දරක වතු දරක ඌරු. දැන් මෙතනින් පයින්කොට පයින් ගිය මිනිහෙක් හැටියට පැන්නේ මනෝමය ඌරේ. ඇඟේ පැනලා ඌරේ. හස්තව මේ බලන ගියා. මෙතන මෙතන නැරිලා. දෙවිතේ දෙය දැක්කේ. ගියාට පස්සේ මොකද කරන්නේ? කර්ම සත්‍ය රසයට පටලවා දෙනවා. බෝධිගයති මෙතන බලපුවම මැරිච්ච කුකුලෙක්. කුළු වෙච්ච එක. අර වැල්ලා එන්න තියෙන මන දැක්කම මල ගොඩක්. මැරිලා පෙන්නන අන්තිමේ පරිවර්තනය කරලා. අන්න බව හදලා දුන්නා ඌරාගේ ලක්ෂණ ඇති ඌරු පරිසරයේ. ඊට පස්සේ බලනකොට පුරුදු මිනිස් හිතක් නැහැ. අපව හිතන්නත් බැ අසන්න වෙලා ඉවරයි. දැන් අනාගතේ තර වෙලා ඉවරයි. ඌරු ලස්සනින් මෙරෙන්න බෑ. යලි හිතා ගැනීමේ ශක්තියක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ගතියේ ගතිය ඌරු නිසා ඌරු බවට ඌරු જાතියක් කොහෙද ඉන්නේ? ඌරු කොටුවක් පේනවා. දැන් මොකද ප්‍රේමනාප වෙන්නේ ඌරු? බැලුවා වල වෙන්නේ බලනවා කර්ණේ තාතුල්ලහ වෙලා ඉවරයි. බෝතලෙත් නැහැ, වයිට් එකක් නැහැ, හිටපෙවුනුත් නැහැ, එකෙක්වත් නැහැ, බීලා වැඩ කියනවා, මම නිකන් ඉන්නවා, මේ වෙඩි කියලා අරන් ඉන්නවා, එකෙක්වත් නැහැ, වඩ පිටිපෙල උන් අතුරු දා. හැබැයි මම යන්නේ නැහොයි දැන් මයන්. වලේට බලනකොට කර්මහතිය මාර වෙන්නා උරු කොටුවා. දැන් මම මේ උලක දැන් දුන උරු කොටුවා. ඔතන බලා ඉන්න උරු සංවාසයක් පෙන්චියක් කරගෙන බුද්ධාල ක්‍රියාත්මක කරලා හරිනේ. ඔක්කන් දිනා උරු බලන. ඔබන උරු බැරිව. අනිත් එක බලලා බලන උරු. අනේ බීබී එක උරු එක නැහැ. දැවයි ක්‍රවේ කරන්නේ ওই චක්‍රේ හකරන්න ගන්න පුරල් බවේ. එනේ උරු බව දෙවනි වතාවට හදගත්තා විපාක වශයෙන්. විපාක කම්ම සම්බවව. චින්තන හැඟීම කියන එකේ දෙකක් කියනවා. චින්තන හැඟීම රාග හැඟීම එකක්. චින්තන හැඟීම කියන්නේ හිතේ ඕන එක චින්තන හැඟීම. ලෝතුරා බුදුන් වහන්සේ පූර්වේ නිවාස අනුත්තර ඥානයේ දී කරන චින්තන හැඟීම නේ තිබුණේ. චතුවාන් ඥානි ලෝබතර චින්තන හැඟීම කියන එක තිබුණා නේද? චින්තන හැඟීම කියන එක බින්ද පවුල කියලා නැයින එකක් නෙමෙයි. සියල්ලම දැන ගැනීමට චින්තන හැඟීම පොදු දෙයක්. ඔය චින්තන හැඟීම කියන එකයි චන්දරාගය තුලින් අවිද්‍යාවෙන් ගන්න නිගමනයයි තව දෙයක්. අවිද්‍යාවෙන් ගත නිගමනය උතර තිබුණේ නැත්නම් අන්තිම ගති නිමිත්ත ලාගෙ පෙනුණා. එවිලිය තියෙනවා කියලා මේක වැරදුනේ. නොකර ඉත්තා. නොබැලී ඉත්තා. දුක්ඛය. ඔය මානසිකත්වය ආව නම් එහෙම යා සත්‍ය සත්‍ය ආකාරයෙන් දකිනවා. යහපත යහපත ආකාරයෙන් දකිනවා. දැන් යහපත යහපත ආකාරයෙන් චින්තනය කරලා නම්. චින්තන හැඟීම ස්වභාවිකයි හැම එකේම. හිතා ගැනීමේ දුර්වලකම තමයි තමයි හිතල් කිපවදිනවා. අහ හිතා ගැනීමේ දුර්වලකම මතුනේ චින්තන හැඟීම කියන එක හැම කතාවෙම චින්තන හැඟීමක් තියෙනවා. හැබැයි ඌ අවිද්‍යාවෙන් දුර්ණායෙන් බැඳලා දුර්ලා මොඩ වෙලා ඉන්නේ කොයි විදිහෙද? ඒ මොඩ වෙච්ච හැටියට වෙන එක පේනවා. චින්තන හැඟීමත් වලින් පුදුයාර යථාර්ථය තියෙන්නේ බෑ. යථාර්ථය තියෙන්නේ ප්‍රඥාවේ කොහොමද? ප්‍රඥාව යුක්තවන්නාව චින්තන හැඟීමේදී චින්තන හැඟීම ඉල්ල කරලා දෙනවා ඉලක්ක කරලා අවංකත්වයේ. සත්‍යයේ. අන්න ඒතර හරියට දෙන්නේ පටන් ගන්නවා. ඒක ප්‍රඥාව සතුද. ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝ ප්‍රඥා. ලෝභ දේශ මොහ වලින් ඔය හතර පාගත වෙනවා. අලෝභ දේශ අමෝ සුගතිය යනවා. ප්‍රඥා চৈতසික ගෙනගෙන නිවන්ට යනවා. ප්‍රබල වෙයි. අනික බල අලෝභ දේශ අමෝ. අමෝහගේ අදින එක. අමෝහ කියලා හඳුනන එක ප්‍රඥාව එක අවස්ථාවක්. ඒක ලෞකික ප්‍රඥාව. සුගතිය වෙයි. ලෝකෝත්තර පැත්තෙන් එක උපරිම ප්‍රඥාව. ප්‍රඥා තරක් ඒකේ වැටෙන මොකද වෙන්නේ? ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අහාරයි ලගන් අල්ලන දෙයක් නෑ. සුභ කියන දුකටි කියන දෙකේ කොහේ උපන්නත් වෙච්චරයි, දිව්‍යවුණත් වෙච්චරයි, බ්‍රහ්මයවුණත් වෙච්චරයි, සංකේතරාදී වුණා කිව්වත් වෙච්චරයි, මට එකක් හරියට කියන්නේ. ඔක්කොම ගිහිලා වෙනසිර යන්නේ, කැමතිව පවතින්නේ නැති, දුක රැඳලා තමයි මායාව උගුල් විතරයි. එහෙනම් ප්‍රයත්න කියන්නේ ඕකයි කියලා දැනගෙන ප්‍රඥා පහළ වුණා. ප්‍රඥා චෛත්‍ය ප්‍රියත්ම කරන්නේ ඊටනු චින්තනය කරලා. එයා දකිනවා නිත්‍ය දුක්ඛ අනාත්මයි අහාරයි. තීරණය කරලා. අන්නිතර ඒ චින්තන ශක්තිය හරි. ඒක චින්තන ශක්තිය ප්‍රධාන වෙන්නේ නෑ ඒක. චින්තන ශක්තිය පැත්තකට දාලා ගොඩ වෙනවා. ඒක ප්‍රඥා මූලික වෙනවා. ඉතින් අවිද්‍යාව මූලික වෙලා ගියොත් එහෙම ඒ චින්තන ශක්තිය යන්නේ අවිද්‍යාව පැත්ත. විද්‍යාව මූලික වෙලා ගිය චින්තන ශක්තිය යහපත් විද්‍යාව පැත්ත. සුභේ පැත්තට හෝ නිවරණ. ඒක ක්‍රමෙදී යන්නේ. ඉතින් භවයයි පුනර්භවයයි දෙක වෙන ආකාරය ඔය ක්‍රමෙදී තේරුම් ගන්න ඕනේ. මෙතනින් මැරෙන තව ගැබ ගිටන මැරෙනකොට මෙතන ගැබක් හටගත්තද මේ සංවාසියක් ඇති වුණාද? දැන් අර මෙතන මැරුණා පටිහන්දිය බලගෙන ඉන්නවා කියලා හදාගත්ත මුලාව නිසා තමයි ඔක ලෝරා ගන්න දරුවේ. ඉතින් අතර භාවයක් නැහැ කියන එක පැත්තෙන් එහෙම නැත්නම් ගන්ධබ්බය කියලා කෙනෙක් නේ. මෙතනින් බලන හැතර උපදිනවාමයි. ওই යතියේ මතවලට බහිනවා. යථාර්ථය දැක ඇති. මෙතනින් මැරෙනකොට උපදින්නේ කර්මජ වශයෙන් කර්මජ රූපේ. මේ මිනිහා මැල්ල උරියෙක්ුණේ කර්මජ උරියෙක්ුණේ ඉතේලා. ඊට පස්සේ ඌරු හිත පහලලා ඌරු හිත අනුකූල චින්තන රූපයන්ගේ වටගෙන චින්තන උරහය. කර්මයෙන් ජනිත වෙලා චින්තෙන් ජනිත වෙලා ඍතු විපර්යාසයත් එක්ක ත්‍රිජ කායික උරහය. ඌ ඌරු ගන්ධබ්බය කියන එක ඌරු ගඳ තියෙන කොතනද ඌරු ගඳ විවල් කරනකොටම ඒක ඇදලා නැහැ. චතුජ කායික වශයෙන් සූක්ෂම ගන්ධබ්බය හැදුනා. අර ත්‍රිජ කායික ගන්ධබ්බය ශරීරේ වඩා වැඩි වවනවා. ඔන්නුවේ ගන්ධබ්බය තමයි ඌරු කුරේ වැඩි කරගෙන කරගෙන ඉන්නේ අනිකුරුත් එක්ක. අනිකුරන් රූපෙන්නේ නැහැ ඌරු අනිකේ රූපේන. හරුණක් තියෙන හැන්ද අවිලා එන කොවිලාගේ අරුගෝයි හැය ගන්න. ගන්නේ හදුවර ගන්න බැන්නේ. අනිකුර කනකොට මුල් කන්නේ යනවා. මුඩ කැවෙන්නේ නැහැ උන් කන්නේ. ඌ බලා ඉන්න අනිකුරන්ට මඩක් ගන්න එන්න. හිතෙන්නේ නැද්ද? හරි හරි මට වුණා. මට උන්නාට යන්න බෑනේ. අදහස් ඉනකොටම කර්ම ශක්තිය මත ඉන්න උන්දා සංවාසිය ගෙදර එදා කමිච්ච ගාම මොකද වෙන්නේ? අන්න ආවසේ පරිසරය ආව මුස්කාර කින බවට පත්ච්ච වෙන විදිලා ගියා. ඉංගර සමරයි. ගීලෙන් අර මාත්‍රේ උරුකා හද ගන්න එක කියවනේ. අර ජල කාම නිෂ්පාදනය කරන්නේ. මේ කල්ලලේ හදාගෙන කල්ලලේ වෙලා උරු පැටිය හැදිර මාත්‍රේ උරේ හැදිර. එදිරාම ඉවදිලා ආව වැඩ කරගන්න. දැන් ඉතින් උදන්නේ නැහැ. මම ඌරියක් වුණා නේද කියලා එහෙම ඉඳලා එකක් නැහැ. මිනිස් මානසිකත්වේ නැත්තේ මොකද? මට මොකද වුනේ කියලා හිතන්නේ මිනිස් මානසයේ මනස මතක නැහැ. යාදන්නේ අමුතු දෙයක්. එතෙන්ද හිමි යමක් ඇද්ද? ඌ එතන ජීවත් වෙනවා. අවිද්‍යාවේ අතවහල. කොහේ ඉඳන් ආවද කියලා මතක් වෙන්නේ. මේක තමයි ක්‍රමය. ඉතින් ඔය පාප කර්මී කවද්ද ගෙවිලා ඉවරෙන්නේ? ඉවර වෙනකම් ඔකරෝගේ බේරෙන්න බෑ. හැබැයි ඔහොම කරගෙන කරගෙන යන අතරේ අම්මා හරි තාත්තා හරි බන්දරේ හාමුදුරුවෝ හරි කවුරු හරි අල්ලගෙන බණ කිව්වොත් එහෙම දාස්තර. ඇත්ත වශයෙන්ම අවංකව ඇත්ත සමාවෙන් එයා අපේ හාමුදුරුවනි මම මේ පුරුරේ කැත වැඩ කැරි මට දැනුවේ ඔබ තේරෙන්නේ. මං ගමේ කොච්චර හොඳට හිටියද? මං කොහොමයි බලාපොරොත්තු වෙනා මේකෙන් අහක් වෙන්නේ? කොහොම අදහසකුත් කරලා හැම තිබුණා. ඔතෙන් දිනකම් මතුකරම ශක්ති විදියේ බලදීගෙන ඌරා වෙලා යනවා අනාතේලා වෙන කරන්න දෙයක් නැහැ. ඔය අනාතරේ දෙන හාමුදුරුවෝ කියපු විලාදි ගත අදහස මත වෙලා යන දෙන්න ශක්තිය මතෙන් දෙන්න දාන අන්න ඌරු අධ්‍යය වෙනස් කරන ඊළඟ කරේ නැගලා. දැන් වෙනස් වෙලා මිනිසෙකේ අවස්ථාව ලැබෙනවා. මොකද දැන් ඌරා වෙලා ඌට හිතන්න කල්පනා කරන්න හැකියාවක් නැහැ. ඌරා වෙදී ඉතල මිනිසෙයා වෙලා ඉන්න කාලේ අර හාමුදුරුවෝ කවවාද අනුශාසනා පිළි අරගෙන හරි ගත්ත අදහසෙදි. අවංක අදහසක් මතුනා මම කවදා හරි මේ බීම නතර කළා හොඳ මිනිහෙක් වෙන්න ඕන. ඔය අදහස ගත්තා නම් ඔන්න ඔය අදහස නිකන් යාගේ වෙනව උරුවා. ඌරු අධ්‍යය වෙනවා. ගෙවලා 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 කවර හරි ඔන්න ඔය අවස්ථාව ධර්මතාවයේ මතුවෙලා ආපු වෙලාවට මනස වෙනස් කරනවා. අන්න අභ්‍යව පරිවර්තනය කරන ඊළඟ වෙලාව. අන්න ඊළඟ කර්ම කර්මනීති ගතිමිති වශයෙන් ඉන්නේ. එදා මිනිසෙක් කියලා හිටපු කාලේ හාමුදුරුවන්ගේ වරහන්නට දුන්න අවවාදය ඇති එක පිළි අරගෙන මම බලාපොරොත්තු ඇති කරගත්ත හැටි මතක් වෙනවා. ඔන්න කර්මනීති අපසේ මතුවෙලා ඉන්න ඕක පේන පටන් ගන්න ඌර වැඩෙන් දෙන වෙලාව. අන්න ඒ වෙලාවේ මොකද කරන්නේ? ඌර හීනියක් දානවා. ඌර දකින්න හීනේ කවදාවත් උන් කාලින් දැනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඌ දකින්න හාමුදුරු වෙනකේ බලහරු මිනිසයලා හිරෙප දෙන කඳුළු කතාවක් දාසෙ. ඊළඟ ගත තීරණය. ඔව් මම හොඳ මිනිසෙක් වෙනවා. පස්සේ වෙනස් වෙලා ගියත් උනේ ඒ වෙලාවේ එහි තමයි. ඕකම ක්‍රියාත්මක කියලා ගත නිමිති වශයෙන් කර්ම නිමිති වශයෙන් ක්‍රියාත්මක වුණා. ඔව් මම හොඳ මිනිහෙක් වෙනවා. ඌර බලලා බස් කරලා බලන යනකොට අදහස ක්‍රියාත්මක වෙලා තියෙනවා උපාදානය කියලා තියෙන හොඳ මිනිහෙක් වෙනවා. සංගල පරිවර්තන මිනිස් සත්වයනාසේ මිනිස් කර්ම ශක්තිය මිනිස් වස්තු රූපයක් හදලා මිනිස් කායිකත්වයක් ඇති කරලා මිනිස් පරිහන්දීලා වදිනවා. දැන් හොඳ මිනිහෙක් වෙන්න ගත්තා නම් හොඳ මිනිහෙක් කියන්නේ කොහෙද? එහෙම දයක් අර ඇදිලා යනවා මානසිකත්වයේ කර්ම ශක්තිය කරකවලා යනවා මිස. අයි නරක දෙන්න යවන්න බෑ දැන් මොකද බලාගත්ත හිත හොඳ හිතක් නා. ඒ බඳු හොඳ මිනිස්සු ඉන්න තැනක මව් කෙනෙක්ගේ ගබකට තමයි මේ බුද්ධිලා හැකර කියලා ඉන්නේ ඉන්නේ. හොඳ හීනවන්ත ගුණවන්ත කෙනෙක් කොහේ හරි ඉන්නවනම් එහෙම දෙනක යකෙහි අභිසයෙන් ඉපස්සේ ඉන්න විලාග දරුගයමක් හතර හේතු වෙනවා කාන්තාවක් කියලා නම් හද කුල කාන්තාවක් හොඳ මිනිහෙක් වෙන්න ඕනේ කියුවේ කියලා හොඳ මිනිහෙක් ඉන්නේ පරිදේ. ඇදිලා නැහැ ඒක ඕක අති උනාට පස්සේ එතන හරකට හරින් ආයි මිනිහෙක් කියලා අපිට. දැන් හොඳ දෙනක සම්ම අදෘතිය කුලිය ඉපදිනවා. ඒගොල්ලන්ගේ ජීවන හදාම ගන්න පුළුවන් මානසික අතින් තමයි ගොඩ ලැබුණේ. දැන් යාර හොඳ මිනිහෙක් වෙන්නවා හිතේ. අන්තිමට මොකද කරන්නේ? ඒ සත්‍ය තුළ අවශ්‍ය පරිසරය ගොඩ නැගුණා නම් නේද? උපා පරිසරයත් ගොඩ නැගුණා. ඉතින් පිරිසගේ පරිසරයත් ගොඩ නැගුණා. ඉදාහද මිනිහෙක් වෙන්න පුළුවන් හිතේ. මම වහන වින්නවා කියලා පුළුවන් අන්තිමට. පිළිවිත් පුරාණේ කියලා නම් ආර්ය ඵලෙම අරිහත්ත්වයටපත් වෙන හේතු වාසනා තියෙනවා. අරිහත්ත්වයටපත් වෙලා ගමන තියෙන කරන්න බුණා ඉදා. නෑ උර උර තනාතුනේ නෑ. එක දවසක් හරි වනහල පැහැදිච්ච හිඳ අනාත කලේ. හැබැයි ඒක දවසක් ගත්තේ නැතුව ඌ දුච්චරි දේර වෙන ඒකේ මැලි ගලි ඊපස්සේම ගියා. ඌ අනාතෙන් අනාත. ඌට කවදාවත් ආයේ මිනිස්සු එක්ක නැත අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ලෝකේ විනාශය. එතකම ඔතනින් ගිහිලා තිරිසන් ගිහලා ඔතනින් ගියා තව තව පල්ලෙහාට ගිහින් දැක අපාගත වෙනවා. එවෙනම් තව තවත් එකේ තිරිසන් කොට දෙලා සුද්ද දීවි යට කරගෙන පන්වේ කියලා හරි ඉන්නවා. තව තවත් ඒ විදිහට සුද්ද ජීවෙන් ගිහලා හරි ජීවත් වෙනවා. කවදා හරි ලෝක විනාශය වෙනකම්. ඒ තත්ත්වයෙන් අභ්‍යය මිදෙදි ඒ යටි එකම උපදින. ඔහොම මේ කල්පේ අන්තක් කල්ප 20ක් ගිහිලා ලෝක විනාශ වෙන කවද්ද? එදා වෙනකම් ওই තත්ත්වයෙන් ගිහිලා ගිහිලා කියලා ලෝක විනාශ වෙන දාට ආයතනයක් අවස්ථාවක් හම්බ වෙනවා. මේකෙ මිදේ. එදා ආයතන බ්‍රහ්මතලයට යනක යන්නේ උපක්‍රමයක් ඇදින සීලම සත්‍යෝ කිහිප පබතල ඉපදින ආය ආපහු ලෝකේ හරියට ආය ආපහු වෙනවා. ඒක තමයි කරන්නේ. අර ක්ෂුද්‍ර ජීවීන් කියලා ගත කරපු ආසන්න ජීවිතයේ කොහොමද තිබුණේ? ගම්මෑයලා ඉන්න කාලේ බ්‍රහ්ම ශක්තිය දිලින් ගෙවිල යනකොට ආයි මතු වෙන්න තිබෙන්නේ. ඊළඟට ආසන්න වෙලා තිබෙච්ච කර්මය. ආශයයක් උන්ට පහත් අදහස් මතු වෙනවා. අර සයම් ප්‍රභා ආලෝකයෙන් ඉන්න මොකද මිනිස්සු හැදෙන මෙලෝ ඉපදිලා ඉන්නේ දසක්සල් කරලා ආයි ආරම්භයේ මුලින්ම පටන් ගන්න උන් ටිකව. එතනින් පටන් ලෝකේ ආරම්භ කාලේ මොකද කරන්නේ 36 වෙලා ගිහලා ආයෙත් හැරෙන හතරේ ගිහලා ආයෙ හතර පහ. එතන පටන් ලෝකේ විනාශ වෙනකම් ආයෙත් උඩ මිනිස් අද්දවක් වත් නෑ. හතර පහ වල දුක් පිළිදෙන ගෙව ගෙව ආයෙ කල්පේ ලෝකේ විනාශ වෙනකම් උගේ වෙනවා. එහේ ගෙවල ගෙවල අන්තිර බලන්න අතුරු තියෙන්නේ 36 වෙලා ගුරුළු කරගත්ත ගති ලක්ෂණයමයි උඩ ආයෙ හැරෙන්න මතු වෙලා ආයෙ. කවදාහරි ආර්ය ධර්මයක් අසුරු කරලා පිටක් ලැබලා තිබෙන්නේ නැත්නම් ඔවුන මතු වෙන්නේ එකක් එන්නේ නැත්නම් වැඩි හරියක් තියෙන 99ක් ලෝක සත්‍යය කරන්නේ පව. ලෝක දේශ මොහ වැඩ පිළි. හතර පහ වැඩ පිළි. කලාතුරකින් කෙනෙක් විතරයි මේ ආර්යයන් වශයෙන් ඉඳලා නම් මේ ආයතන පින් වැඩි කරලා. සුජාතිතේ වැඩි කරලා. බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ අසුර කරන්න වැඩි මේ බෞද්ධ කියන පිරිස අතරේ එක්තරා වටිනා පිරිසක් විතරයි. ඔය මට්ටමින් අහකින් නැහැ හොඳ ගුණ කියන ඒවා ගන්නේ දවසකට එකක් ගන්නවත් දන්නේ නැහැ. තත්පරයන් තත්පරයන් ගානේ රාග දේශ මොහමයි මතු කරන්නේ. හිතවිලි ක්‍රියාවල. එනවා උඩ හැම වෙලෙම බිල්ලා තියෙන පාප ධර්ම පැත්ත නිසා හොඳ පැත්තක් නෙමෙයි. එහෙම එක අපාගත වුණොත් එහෙම. කවදා වෙන්නේද? ඇදිලා ඇදිලා එන එක බලපුවහම කෝඩිය කරන් බැරුව කෝඩිය හොඳව එකක් නෑ අනික ඔක්කොම කෝඩිය ඉදිරි ඔක්කොම පාප ධර්ම. හතර පාප ධර්ම. ඇදිලා ඇදිලා එන ධර්මයක් ඉන්නේ ඔය ඉන්නේ. ඒ නිසා කියනවා මූදර අර මේ කැඩිට ඊදන්දක් දැම්මහම ඊගහ දැම්මහම ඕක කොහොමහරි ගගින් ගිහිලා මූදර ගිහිලා මේක ඇදින් ආයෙත් එක දිලා අර හිල කැඩිච්ච තැනින් දෙක එකට ඉදිරි. ඔය වෙලාවේ සියක් ආවද හැබැයි උඩට ඇදින නම් බුඩ අහස බලනවා නම් කැස් බෑවි. ඕක ඔය උඩට එන ළඟ ඔය හිලත් ඉරුත් මතු වෙලා නම් උඩට ආව නම් එහෙම. ආන් හිලට අහස දකින්න වගේ වැඩක් වෙනවා උන්ට ආයෙ හැරයක් මනුස්ස ආත්මයක් ලබන. මිනිස්සුත් බෑවක් ලබන. කල්ප විනාශිලා ගිහිලා නම් බම් වෙලා හිටියත් ඒ කාලේ ගිහිලා ආයෙ මෙහෙට ආයෙත් හතරවා. ඔබේ පුරුදු කරගත එක තියෙනවා. මේ බේරුමක් නේ. මේ තරම් අති දුර්ලභයි මිනිහෙක් හැටියට හිතන්න පුළුවන් මිනිස් සබ්බයක් ලැබී. අන්තිමට ඔබලා මිනිස් සබ්බයක් ලැබුවත් මොකද කරන්නේ? පරිවාර වශයෙන් තිබෙන පාප කර්ම නිසා. ඒක මන්ද බුද්ධිකයෙක් කියලා උපදිනවා. අහේතුකයෙක් කියලා උපදිනවා. කෙලතොල්ලෙක් කියලා උපදිනවා. කටේ කෙල ටික පවත්ත ගන්නවත් සිහියක් නැහැ. ඒකත් වැක් කරන්න දන්නේ නැහැ. කෙලතොල්ලා කිව්වේ ඒක. ඌ ඉන්නවාට ඉන්නවා මිසක් උට නිච්චි නැහැ. කොහේ ඉන්නවද මොනවා කරනවද මොකද කළේ ඉන්නේ කොහොමද කළේ ඉන්නේ. එහෙම කිසිම හැකියාවක් නැහැ. මෙන්න මේ විදිහ මන්ද බුද්ධික අහේතුකයෙක් වෙලා ඉපදිනවා. ඒ ජීවිතය ගත කරන එකද මෙහෙ පිනක් දහම කරගන්න හේතුව කන්නේ ආයතරය බලපුවාම ඊළඟට කෝටි ප්‍රකොටි ගන්න කිච්ච පාප කරන ආය අතර පාය වෙනවා. මොකෙක් හරි ලව්වද? අනාසයෙන් අනාවය. මේ වගේ දෙයක් අසර ගමන කියන. මේකේ වේරෙන් අහු වෙන ගමන කියන්නේ කියලා තීමා කරන්න බැරි විනාක යහපත කියන්නේ ඒකයි යහපත කියන්නේ. වාසනාව. මොකද ආර්ය ධර්මයේ ඇසුරු කෙනෙක් ආර්ය ධර්මයේ තියෙන අනීමේ අහාර ලෝකේ මොනවද මන් දකලන්නේ? මොන සම්පත්තියක්ද තියෙන්නේ? කොහෙද වැදගත් දෙයක් තියෙන්නේ? ලෝකයා මුලා කරන දේ මිසක්. හරයක් නැති ලෝකේ අහාරයි කියලා මට වැටුණා කියන දෙන්න ආවන. ඒ පුද්ගලයා කවදා හතර පහට ගෙන යන්න මානසිකත්වයේ පහළ වෙන්නේ නැහැ ඊමේ ඉවරයි. එහෙනම් සෝතාපන්න පුද්ගලයා හතර පහකට වෙන්නේ නැහැ කිව්වෙත් එතෙන් පටන් උහු හතර පහකින් නිදහස්. ඉතින් අනිවාර්ය උත්තරම අවස්ථාවක් මේ ධර්මය අහලා පෑදී ලබා ගන්න පුළුවන් ඥානවන්තය. උඩා කාලයක් ඉගෙන ගන්න දෙයක් ඒකේ නැහැ. අනේ මේ ලෝකය කියන්නේ කැමතිසේ පවතින එකක් නෙමෙයි. මායා කතාවන් ලෝකයා රවටනා පංචකාම ආස්වාද වශයෙන් ගෙන දෙති. ලස්සන හැටියට, සුවඳ හැටියට, රස හැටියට, මුදු බව හැටියට, සුවපහස හැටියට ගෙන දෙති. මරවුල් මතුකලා ඉන්න මරවුලට කොටකොල අපාගත කරන දුවතියලා. දූෂ්‍ය මානසිකත්වයක් උදා කරනවා. ලෝක සත්‍යය ඕකට හැවෙන්න හරි වටිනා දෙයක් අහුනා කියලා. ඔය පස්සේ යනවා. ඉතින් ওই දේ එකින් එක දකින්න ඕනේ. බුදුරණන් අතේ උපමාවක් වෙනවා. මෙහෙම දකින්න පුරුදු වෙන්න. අසූචි වලකට ඉස්සෙල්ලාම අසූචි කුට්ටියක් වැටුණා. වටේ ඉන්න බලු දෙන්නේ තුන් දෙනෙක් ඕක නැගලා පොඩි කර ගන්නවා. කොටකට ගියා තොපේ තියෙන පෞකාරිකව බලු කියපො. බලකවක අපි තියෙන පින්. අපිට තරම් තොපින තියනවාද කියලා. බුදුරණන් අහන්නේ කියලා මෙන්න මේ පණරන් මෙහෙම කියනවා. යම් කිසි පොහසතෙක් මගේ පොහත් ගාව කොහොමද තෝපි කොහොමද කියලා අහනවා නම් ඔන්නුගත ඔය වයි කියනවා. ඔය දෙකම කල්ලි. දන්නේ නැති නිසා උන් එහෙම උද්දාම වෙනවා. නමුත් ඔය තින්දී යථාර්ථය දැකගෙන හරි පේනවා. වැඩි කිලි වලට වැඩිච්ච අසුද්ධි පිළ කන ඉතල කන ගත්ත බණුව අනික්කෙවට උද්දාම වෙනලු මට ලැබෙච්ච වලවල පේන තුබිර කෝ කියේ. ওই දෙකේ වෙනසක් නැහැ කියලා පේනවා. සම්පත් වලට ආසා කරලා මිනිස්සු සම්පත්තිය ලොකු කරේ උද්දාම වෙනවා. ඒ උද්දාම වෙන මිනිස්සු හරියට අසූචි ගොඩ උඩට නැගලා මට ගොඩක් හම්බෙලා තියෙනවා පොතෝ විතර තුපි කෞකාරය මං පින්කාරය කියනවා වගේ වැඩක් කියනවා. මේ බඳු අසාරක දෙයකට ලෝක සත්‍යයක් හැදිලා ඉන්න කියලා හිතෙනවා. ඉතින් මේ කියන ගියම හරියට තේරුම් අරගෙන ජීවත් කරලා බලනකොට අවංකවම අපිට වෙනවා මේක හම්බුන ඇත්ත වෙලා තියෙනවා. අර කොහොමද නිගමනය කරන්නේ? බලන කෝටිපතියෙක්ගේ පුද්ගලික ජීවිතේ පොඩ්ඩක් වෙලා වගේ. ඉඳලා තියෙන්නේ කොහොමද? සහනෙද අසහනෙ බලාගෙන ගියා පුදුම අසහනෙකින්. මොකද මන්නා වටනා පුදුම අධ්‍යක්ෂින් තියා මල්ලාගේ දැවිලා බැගෑපත් වෙලා කියවනවා දැක්කහම ඒ කාලේ පිළිසන්න ඉල්ලගෙන මේකට මම මොකද කරන්නේ අනේ හාමුදුරුවනේ කියලා කියන අවස්ථාව දැක්කහම පැවිදි වෙන්න ඉතලා අපි විතිමහර කියන මගේ අධ්‍යක්ෂින් මොන්ද ඊළඟ දැවිලා අපි ආපහු දැක්කහම පේනවා මේ ලොකු මිනිස්සු කෝටිපති මේ මහා ඉගෙනගත් මහාචාර්ය ඒ වගේ තත්ත්වෙට ගියායි මෙහෙම පිළි පැවිදිලා වෙලා තමන්ගේ රහතිකස අඳුනා කියන හැටි දැක්කහම පොඩි එකේ කරනාට වැඩිය දුක් වෙනවා අරනවා. මගේ ජීවිතේ සල්ලි මෙච්චර තියෙනවා මට වැඩක් නැහැ. මං ඉන්නේ පුදුම අසහනෙක. භාර්යාව මෙන්න මෙහෙම වැදගත්. එකමාර බයිනා දොස් කියන අබුත චෝදනා කරනවා. ලෝකයක් නම් පේන්නේ මං බොහොම හොඳ සුන්දර ලෝකයක ඉන්නවා කියලා. මං ඉන්නේ අපායගාමී මහත්වේ. ගිහි කාලේ මට ඇවිල්ලා මල්ලංග හොරගේ පිටසක් අගිලා තියෙනවා. පැවිදුණාට පස්සේ දැරිලා අනේ හාමුදුරනේ මං ඉන්නේ මෙහෙම දැක්. මං මොකද කරන්නේ? හැබැයි හොඳ වෙලාවනි මහත්වේ රැත් කරලා නෑ නෑ මත් ඒක නෙමෙයි ආහඳුරු ඉන්නේ. අනේ කොහොම හරි අර යාළු කරගන්න වෙයි. අන් ඉන්නවක් නැතිවයි. අර කුණ කන්නමයි තව ඉල්ලන්නේ. මේ බුදු පිළිසන්නව යන්නවා නග පිළිසන්නව වැඩක් දැයිදලා නෑ මල්ලා. ක්‍රමියෝක. ඒක නෙමෙයි අපි හඳුනේ. ඉතින් භාවිතා කරව මන්තරයක්වත් නැද්ද? අර මොනවා හරි එකක් නැද්ද මේ මොහොත වදී කරනවා ගන්න? අනේ මහත්ය සංසාර කුණ කුණ දැක නේද පොඩිපතුණක් වැඩක් නෑ නේද? සම්පත් වල කොහොම සාරත්වේ? නෑ නෑ නෙමෙයි අනේ අපේ ආඳුරනේ. ඒ කොහොමද යන්නේ බැරිද අර මනියට මොනවා හරි කරලා නම් මගේ පැත්තෙන් නම් ඔබ. අර කුණුගුරුරමයි ආයි බහින්. ඉතින් එහෙම වුණාට අපි දකිනවා අවිද්‍යාවේ බලපතලකම කොච්චරද? අධ්‍යක්ෂීම් කොච්චර ආවා? සම්පත්තිය පිළිබඳව ඒ ඇසුරු කිරීමෙන් දුක කොච්චර ආවා? ඕක දුකින් දෙන දෙයක් කියලා හේතු ගන්න හදද? මොකද හේතුව? අර සම්පත්තිය පිළිබඳ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කෑදරලා වැහුණාට පස්සේ මොන විදිහින්වත් සත්‍යය වෙන්නද? එතකොට අපිට තේරෙනවා අපි කොච්චර සැලසෙන පුළුවන් දෙය සත්‍යෙන් කියලා. අපි ඒක දැක්කා නේද? මෙච්චර දකින්න බැරි අති දුර්ලභ දෙයක් නේද මේ සම්පත් කියන එක වටිනවා කියලා හිතාගෙන මිනිසුන්ට. ඒක වටිනාකමක් නැහැ කියන එක දැක ගැනීමේ ඥාන ශක්තිය තිබුණා නම් ඒක අපිට කොච්චර වාසනාවක් දීලා අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන්. අන්න මහරහතන් වහන්සේලා hina පාල කරනවා කියන අවස්ථාවක් තියෙනවා මර කරුණ. ලෝකයේ අනිත්‍ය අරමුණ දැක්කහම උන්වහන්සේලා hina පාල වෙනවා කියන මොකද? අපිට එහෙම සතුටක් එනවා රහතන් වහන්සේට පොඩි සතුටක් ඇත්ද කියලා හිතුමක් ඇත. ලෝකයා විඳින යම් දුකක් විඳලා අනන්ත සංසාරයේ මාත් අවිද්‍යාවෙන් කොට වෙලා ඔය මුලාවට පත් වෙලා ඔවා හොඳයි කිව්ව ඔය නිකමනේ ඉඳලා. අනාථ වෙලා හිටව මට අද විද්‍යාව පහර වුණා. ඔය දුකේ මම නෑ. ඉවරයි නේද? ගමන ඉවරයි. අන්නේ ඇති වෙන සතුට තමයි අරිහතුන් වහන්සේට ඇති වෙන සතුට. ආර්ය මාර්ගය යන බුද්ධයාට ඒ මට ඕන ඇති වෙනවා. අනේ මම සතර පායට යන්න හේතු නෑ මොකද? මොන සම්පත්තියක් දැකලාත් එක අහාර බව දැක නිසා අයිතුකම් අසාධාරණක කළ සම්පත්තියක් අරා ගන්න මානසිකත්වයක් මට නැහැ. එන සතර පාගත දෙන මානසිකත්වයක් මට මතු වෙන්නේ නැහැ. එන සතර පාගත දෙන මානසිකත්වයේ භවී දැන් නැත්නම් පුනර්භවයක් මට කොයිද? ඔය භවීනේ පුනර්භවය හටගන්න. ඒ බව දැන් නැත්නම් පුනර්භවය ඇති වෙන ආයමන්තිම යාති නැති දානි පුනක් බව. මේ අන්තිම යාතියයි මේක සුද්ධ ඇතුව කියවනවා. පුනර්භවයක් හටගන්න තිරසම්පත්තිය භවයක් මට නැති නිසා මට තිරසම් පුනර්භවයක් නැහැ. සෝවාන් වෙච්ච බුද්ධිලා අපි දකින්නවා විදිය. අනාගාමී වෙච්ච බුද්ධිලා කාම ලෝකයේ කාම දාහයෙන් විඳිනවා යම්පි සංකාරයක් ඇද්ද? ඒ බව මට නෑ. සුද්ධ පරිත්‍යාග ජීවිතයක් ගත කරන රූපාවචර ජීවිතයක් ගත කරන මානසිකත්වය ඇති. ඒ නිසා මගේ උපත්ය මෙන් එහාට ගියට පස්සේ කාම ලෝකයේ පුනර්භවයක් මට නෑ. මට ඒ මට මේ සම්සුදේ. කාම රූප අරව තුන් බයිකේ පුනර්භවයක් භවයක් නැහනම් දැන් තුන් ලෝකයේම උපදින පුනර්භවයක් මට නෑ කියලා මම තුන් බොලේ කොහොමද උපදින කොහේ උපදින්ද? හතර ගමන සාමුලින් ඉවරයි. එහෙනම් කියන දුකේ නිදහසියා දකින්න. මෙන්න මේ ආකාරයේ කල්පියා දැනගන්නවා කල්පියා ඔය පරිත්‍යාග සම්පන්නව කාර්ය දැකකට පස්සේ ධර්මයේ දැකකට පස්සේ. තමාට සමාගෙන විනිශ්චය දෙන්න පුළුවන්. තීරණය කරන්න පුළුවන්. තමා ඉන්නේ පොතට ගියා නිගමනය කර ගන්න පුළුවන්. ඒක එහෙම ක්‍රමයක්. ඉතින් ඔය ක්‍රම තුලින් අපි දකින්න ඕනේ. ඔය කියන ආකාරයෙන් භවයේ සකස් වෙන්නේ කොහොමද? පුනර්භවයේ සකස් වෙන්නේ කොහොමද? නාම රූප පිළිබඳ චන්දරාගයෙන් බැඳුණු කෙනාට අන්න එතෙන්දි මතු වෙනවා. ඒ නාම රූපයන් පිළිබඳ යලි යලි ගොන්නගෙන බලාපොරොත්තු. නාම රූපයන්ගේ අනිත්‍ය දුක අනත්තතාවය දැකන අහාරතාවය දැකන ඇහැට පේනවා ඒක හඳුනනවා. ඒ නාම රූපේ වැදින්නේ චන්දරාගය දුරුනා. දැන් නාම රූප තිබුණා නාම රූප ක්‍රියාත්මක වීමත් තිබුණා මතුත් ඒව ගොඩනගන්නේ. නාම රූප නිරෝධය. මොන නාම රූපද? යම්කිසි රූපයක් ප්‍රියයි මනාපයි කියලා අල්ලගත්තොත් තමයි ඒක මනසේ හිටින්නේ. අනේ මනතරාම රූපේ රූපස්කන්ධය එකතු වෙච්ච එක. රූපස්කන්ධය කියන්නේ මේ බාහිර ලෝකයේ තියෙන සතර මහා භූත නෙමෙයි. ඒවා රූපස්කන්ධයට ආදාරයි. දැන් අපි බලන්න ඕනේ නාම රූපයක් හිතක වැහගන්න හැටි. දැන් අපිට හතුරෝ ඉන්නවා. දැන් හතුරගේ ආකාරය අපේ හිතේ නැද්ද? හොඳට මතකයි. ඔක යන්නේ මෙහෙමයි, එන්නේ මෙහෙමයි, ඔක ඉඟි බලන්නේ මෙහෙමයි, ඔක හදිස්සි කරන්නේ මෙහෙමයි. මට හොඳට තේරෙනවා ඔකේ රූපාලිකම. හොඳට දැනෙන මොකද? නම කියනකොට බලස් ගාව රූපෙ මතු වෙලා ඉඳින් ඉවර. හැබැයි ප්‍රියමනාප ඉඳෙන්නේ. ගැටීම මූල් කරගෙන. ඒ වගේම ඇලීම මූල් කරගත්ත ප්‍රියමනාප කෙනෙක් ඉන්නවා. අනේ මන්ද සුරංගනාව වගේ, සුරංගනාවි වගේ, කුමාරයා වගේ, කුමාරි වගේ දැක්කහම පුදුම හිත ඇලීම වගේ. ඒකත් හිතේ තියෙනවා. නෑ ඇලීමත් අපිට හිත ගැඳුන රූපය. ගැටීම රූපයන් දුන්නු. ඒ වගේම ගැටීම රූපය ගැඳුන. ඔක මගේ හතුරක්. ඔක ගැටි මම දන්නවා ඔක කරපුවා කියපුවා ඔක්කොම මට හොඳට මතකයි. ඔක මට මෙහෙම කිව්වා. මෙහෙම කළා. කියපු හැටි වෙරපු හැටි ආකාරය ඔක්කොම හිතේ තියෙනවා. අරක පැත්තට. ආදිනේ පැත්තට හොඳ පැත්තට ඇලෙන පැත්තට. ඒකත් හොඳට මතකයි. ඔක්කොම මැදිහත්තේ. මම පාරේ යනකොට රබර් වල මෙච්චර වැහලා තිබුණා මතකද? කොස්කොල මෙච්චර වැහලා තිබුණා මම පාරේ ඉඳලා. තනකොල ගස් හම්බුණා මෙන්න මෙහෙම තැනක. ගොඩක් තිබුණා. කීයක් තිබුණා තනකොල? හවුස් හොයාගෙන ගෙනියි. කොතනද තිබුණේ තනකොල බඳුරක් එහෙම ගියා කවට මේ ඉතර බඳුරක් කොනකවත් තියෙනවා. මන්නන්නේ තනකොල ගස් නම් තිබුණා මම මතක නැහැ ඉතන තිබුණා කියලා. බැලතර බඳුරක් නේද? මම අපේ ආමාරුවක් තියෙනවා ඒකට බැඳගෙන බැලතර ගහක් හොයන්න ආවා. ආමාරුවෙන් තනකොල නම් තියෙනවා මම දන්නේ නැහැ. ඒ පැත්ත දැකේ නැද්ද කියේ නැද්ද? යනවා එනවා හවුස් මතක තියාගන්න. එහෙම එකක් තිබුණත් දන්නේ නැහැ මොකද? තමන්ගේ ඕනකම ලෝක තිබුණේ නැහැ ඕක මතකයි. හා වෛද්‍යවරු එක නාවේ පැත්තේ. විද මහත්මේ. ආ මේ තියෙන හොඳ වේදක්. තරගාල බලකල පාර බදුර මන්දේ. දැන් මතක් වෙනකොට බැලතන්නේ නැහැ. හා මට මතකයි මම යනකොට අන්නහව තිරුණා මේ තනපුඩු වගේ. අන්න ඉතින් දින බැලපදුර තනපදුරු වගේ මම දැක්කා ඒක. අන්න මානසික රූපකාරී බැදී. ඒ වගේ යම් කිසි මිනිසියෙකුට හොඳට හෝ නරකට හෝ ඕනකමකට හෝ යමක් හිතර ගත්තොත් මේ රෝගේ ඕනේ ඕනේ කියලා. ඔන්නෝග හිතර බැහැ ගන්න. ඒකේ ආකාරය බැහැ ගන්න. ඒකේ නම බැහැ ගන්න. මෙන්න මේකට කියන විඥානීය නාම රූපය බැහැ ගන්න. කුමක් නිසා? ඡන්ද රාගයෙන් වැදුණු. ඡන්ද රාගයෙන් වැදුණු දැක දැක මිසක් බැහැගත් එකක් නෙවෙයි. එහෙනම් රූපස්කන්ධය ගොඩ නැගෙන. අන්න ඒ රූපස්කන්ධය කියන්නේ. දැන් අපි ගොඩ ගහගෙන තියෙන බලමු වේදනක මොනවද අපි ඔළුවල වල තියෙන කියලා අපි මේ භෞතික ලෝකේ අපි හැරෙන කොට. කොසර මුල්ලේ කොසර උර තියෙන පුරා එකෙක් නා. පොඩි පොඩි කාසි ටිකක් තියාගෙන ගොඩ ගහගෙන ඉන්න පුළුවන් තව කෙනෙක් තව කෙනෙක්. පුංචි ළමයා ටොපි කර ගොඩ ගොඩ ගහගෙන ඉන්න පුළුවන්. එතකොට ඒ ආකාරයෙන් තම තමන් කරන වැඩ තමන් ප්‍රිය කරන ඒවා වලට ලාච්චිය හරි පිටික මේ හරි එහෙනම් බිව මුල්ලක හරි ගොඩවල් ටිකක් දකින්න හැම වෙන අපි එක එක නාවේ. මොන මොන හරි ගොඩ ගහපු ඒවා කවුරු හරි මම හොඳට පරිසාරේ ඉඳලා වැඩ අවින ගොඩ වල් ගහපුවා. ආන් බලපුවාම අපි ප්‍රියමනාප කරේවා නේද ඒක තුල ගොඩ ගහන්නේ. අපිට හැම වෙලේ ඔක්කොම ගොඩ ගහන්නේ කියලා අපි කියවලු. නෑ බලු මුට්ටු ඇඳුම් පැඳුම් ගොඩ ගහලා ඉන්නේ මොනවා. අපි යම ප්‍රියමනාපද ඒවා ගොඩ ගහලා. අනික අපි යම අප්‍රියමනාපද ඒකට පහර ගහන දේවල් ගොඩ ගහලා. අනිත් පැත්ත. ඔන්න හොඳ වෙනවා සුදනාවයි කතා කරනවා. හොඳට මතක තියාගෙන ඉන්න ඕකේ. ඔකන් ඇරි අහුවෙච්ච ළඟ අපි ගියමු. ඒකත් ගොඩ ගහගන්න. එහෙම ගොඩ. නරක පැත්ත ප්‍රයෝජනෙට ගන්න නරක පැත්තට වැඩක් නැතිව ගොඩ ගහගන්න. ඒකත් කැමැත්තෙන් ගොඩ ගහගන්න. මෙන්න මේ වගේ ලෝක සත්‍යය යමකට චන්දරාගයෙන් බැඳුනහම අන්නේ චන්දරාගයෙන් බැඳිච්ච රූපාකාරය ඒවැ නමයි. මනසේ ගොඩ ගහගන්න. ඒ જાතිය කාට විඥානයක් තිබුණා නම් එහෙම තමයි. ඊට අනුකූල දේවල් එකතු කරලා ඒ જાතිය හිදී ගොඩ ගහගන්න. අපිට අනුගේ වල්පල් වලින් වැඩක් නෑ වරින් බය යන්න. ඒ තේලම හරි මුට දෙන්න කියලා මොනවා අනුගේ අපිට පොඩ්ඩක්. ඒ කෙනෙක් එහෙම කියනවා. නෑ නෑ පොඩ්ඩක් ඉතින් මම ඔක දැනගන්න ඕනේ. ඕකේ මට මෙහෙම කියා තියෙනවා. ඕකිට පදයක් හදන්න මට ඕනේ. ආගිනවයි යන්නේ. ආ නාම රූප පොඩ ගහන්න කියන. මොකක් නිසාද? අර මානසිකත්වයේ කැමැති අනුන්ගේ එල්ලෙන්න අනුගේ රණ්ඩු වෙන්න හරි ආස්වාදයක් හේවි. අඩු පාඩු කියලා හිතා උච්චාර කරන්න කැමැති. තමන් ලුගී කියලා පෙන්නන්න නිකන් පහක් කියලා පෙන්නන්න කැමැති. ආ මාරදන්න. අතුන් කාන්තර පරවන්. එතකොට තමන් උසස් කරලා බෙන්න අනික පහත් කරලා බෙන්නන්න කියන්නේ. ඒක නම් බලාපොරොත්තු දෙන්නේ ඔක මාර ධර්මයි. ඒ මාර ධර්මයේ චන්දරාගයේ වැදුනොත් එහෙම ඒ જાතිය අර ඔහෙම ජීවිතය ගත කරනවා. ඊට පස්සේ මන්ද ගොඩ ගහලා දින්නේ මොනවද? අර ගේ ඇතුලේ අපි තැන් තැන හොඳ හොඳ කියලා ගත්තේ අපිට ඕනේ වගේ ගොඩ ගහගත්තා වගේ. චන්දරාගයේ වැදුනේ මොනවද? මනසේ ගොඩ ගහනවා අපි. අනිවාර්යෙන් ගොඩ ගහගත්ත රූප වලට තමයි මනසේ තියෙන රූපස්කන්ධය. අන්නේ වින්දනය තමයි වේදනා එක්කන්නේ. අන්නේ හඳුනාගත්ත ඒවා තමයි සංඥා එක්කන්නේ. ඒවට එකතු කරගත්ත රැස් කරගත්ත දේවල් තමයි කරලා තියෙන කටයුතු සංකාර එක්කන්නේ. ඔය ටික පොඩි ගහගත්ත අර මානසිකත්වයේ බලාපොරොත්තු වෙන දූතිය හෝ මානසිකත්වයක් නැහැ ඒක තමයි විඥාන එක්කන්නේ. කොහොම බොඩවල් පහ. ඔය බොඩවල් පහ හද හදා යනවා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් චන්දරාගයෙන් බෙදලා ඉන්නවා. මෙන්න මේක තමයි ලෝක සත්‍යයක් බොඩවල් පහ. යම් දවසක චන්දරාගය අහකුණාට පස්සේ රූප එනවා. ගොඩ ගහන්නේ. ඉක්කන්දෙන් තොරයි. දිත්තේව දිත්තේ මත්ත. හද්ද එනවා, ගඳ එනවා, රස එනවා. ගොඩ ගහන්නේ එකක්. තාවා ගියා. අල්ලගත් එකක්. අල්ලගන්නේ මොකටද? කොහරය. හරයක් නැහැ කියලා දැනගත්තාම ඉස්කන්ද ඉවරයි. ගොඩ ගැහිල්ල නතර වෙනවා. ඉස්කන්ද වහල ගොඩ ගැහිවෙන්නේ නම් පංචස්කන්දේ නිදහ. පංචස්කන්ද එක සම්බන්ධ ඉවරයි. පංචස්කන්ද එක සම්බන්ධ වෙන්න ජලි උපාදානිය කරපු එකක් නෙවෙයි උපාදාන්න භවනේ භවනේ නැ ජාතිනේ ජාතිනේ නැ ජරා මරණ සෝක පරිදේව දුක්ගමන සෝක විවරයි. ඔන්න ගොඩ ගැහිලා නතර කරන්න චන්දරාගය දුරු කර ගන්න ඕනේ. අසාර දේව සාරය කියලා හිතාගත් අවිද්‍යාව දුරු කර ගන්න ඕනේ. ඕක නිවන් මාර්ගය. අමුතු වෙයි කියලා ගන්න දෙයක් උතර නැහැ. නිවන් දකින්න වෙටි තේරුම් ගන්න තමයි උතර මේ. ධර්මයේ විග්‍රහ කරන කෙනෙකුට නම් ඔය විග්‍රහ කරලා දෙන්න පරිත්‍යාග උපාලිය අසක් මුල්ලක් නැහැ. කොයන්න බලන්න ලකින්න ඕනේ. බල බල තේරුම් ගන්න ඕනේ. ඒක අනිකාර ධර්මාවෝපදේ ලබා දෙන්නේ තීරුම් කරන් දෙන්නේ බොහොම වටිනවා. මොකද දේශකයාට වැරදුනේ නැත්නම් ශ්‍රාවකයාට හරි. දේශකයාට වැරදුනේ නැත්නම් දේශකයාගේ දේශනාව හරි. හරි දේශනාවේ සෝ ශ්‍රාවකයාට ලැබෙන හරි අවබෝධය. හරි අවබෝධය ලැබුණා නම් විමුක්තිය. ඉතින් උතරමයි එහා දේශකයා ඇත්ත වශයෙන්ම ගියා ඒවා පිළිබඳ දැනුවත් වී ඉන්නේ. නැත්නම් දේශනාව නොකර ඉන්නේ. වෙන වෙන තරම්. දැන් මේ වගේ දේවල් තියෙන දැන් අපිට මේ හැවීමට අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. නමුත් මේවත් අපිට අද ප්‍රශ්න වෙලා තියෙන දේවල්. මොකද දහම් විමර්ශනය කරන්න ගිහිල්ලා ගියාම ඒ චන්දරාගය තියෙනවා අපිට ඕකත් ප්‍රශ්නයක් එනවා. ඔය පොත්වල ලියා තියෙන ඒවා කොහොම හරිද වැරදිද? පොත්වල ලියා තියෙන පොත්තරයි හොයනවා බලනවා පොත්වලින් හොයාගන්න කෑලි. එක එක කෙනා කියන වර්ගවාද ඔක්කොම අරගෙන මොනව හරි කියලා ගන්න. බුදුහාමුදුරු ලංකාවට වැඩියත් ත්‍රිපාදී පිළිහිටෙව්වද? ඉතින් ඒ උතින් පටන් ගත්තට පස්සේ අත්‍රාසියෙම දුද්දෝදන මේ තාත්තා විමාය මාය දෙවි කියලා කෙනෙක් හිටියද පියා? ඇත්තටින් එයා පිරිමියෙක් වුණාද? එදාපති අපි ධර්මයේ දේශනා කරන මොකද සංකල්ප කෙනෙක් උඩට ගියාද ඇත්තටින්? ඔහොම ඉනිමාවක් කියන කවුරු හරි හදලා තිබ්බද? කොහෙද ඔය ඉනිමාව හතරකින් මගේම දැන් තියෙන්නේ? අර දිව්‍ය ලෝකේ නම් ඉනිමාවක් වැන්දා කියනවනේ මෙහාට. දෙවිවරුන් මෙයාවා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ වැඩියා කියන්නේ. කොහෙද දන්නේ ඔබ තියෙන්නේ? ඕ වගේ මේ ලෝකේ කෙලවරක් නැති මේ බුදුදහම මුල් කරගත්ත සාහිත්‍යය වන්න හරියට ඉදී තියෙන. ඕක චන්දරාගයේ බැඳලා තියෙන. ධර්මයේ පිළිබඳ හොයන්න ගිහිල්ලා ධර්ම ඉතිහාසයේ චන්දරාගය පැදිනවා. සාහිත්‍යයේ පිළිබඳ තියෙන සාහිත්‍ය කතාවක චන්දරාගය පැදිනවා. දැන් මේ ජාතක කතා සාහිත්‍ය කියලා එකක් තියෙනවා. 550 ජාතක කියන්නේ සාහිත්‍යය. පුංචි මාතෘකාවක් වශයෙන් දීලා තියෙන ජාතකයේ විග්‍රහ කරලා තියෙන පොඩි කෑල්ල උපමාවක් ප්‍රස්තාවක ලක්ව දේශනා කරලා තියෙනවා. ඕක සාහිත්‍යයේ වෙච්ච කතාවක් හැටියට හිද වෙච්ච දෙයක් හැටියට. ඔය හිද වෙච්ච දෙයක් හැටියට. ඕක සාහිත්‍යයේ ගොතනවා. එහෙම ගොතර කරලා 550 ජාතක කියලා ජාතක 400 ගානක් විතර 550ම නෑ 540 ගානක් විතර කරලා ඉන්න පොත හැදුවොත් 550 ජාතකයේ කිය අපේ තියෙන ඉහළම බණ පොත හැදී. හරිය ආසයි අපි ඔය කියවන්නේ ඕකෙන් තමයි අපි උපාසක උපාසිකාව දේව සමාදන් වෙලා කල් ගෙවෙ ඉස්සර. හරිම ආස කඳුළු පෙරලා ඉඳලා ඉන්නකොට කඳුළු දෙත් වෙලා ඉවරයි හැමෝම ඔකම හොදක්. මේ වහන්නක දේව தත්ත්‍ය කරපු අපරාධය අපි බෝසතාණන් වහන්සේට අද වගේ කාලෙක මම හිතනවා මොකක් කරේ ගහන්න. මොකද බුදුහාමුදුරන් බෝසත්යන් වහන්සේ දින ආදරේ වැඩි කමට දේවදත්තට ඉතර සහයනවා දේවදත්තගේ කතාව මතක් වෙනවා. අපි දැකලන්නේ අපි ඉන්න හරියට සින්දරගෙන ගා හොඳයක් කරන ආවාගේ. බල්ල කර මේ දේවදත්ත කියලා බුද්ධිලේ පිළිවඳ අපි හැරවත් දැක්ක නැති අපි දන්නේ නැති එකේ පිළිවඳව මනසේ මවාගෙන පතුරු වෙනකන් දුසේ වෙලා අපි. දැන් අපි කරලා තියෙන්නේ මොකද්ද? පිනක්. නෑ මහාවතත්න් වහන්සේගේ පැත්තල්ලන්න ගිහිල්ලා ඉතින් විරුද්ධ වෙච්ච කෙනා බැලලා දුසේ වෙලා අපි විශාල ඇලීමකුවේ ගැටීමකුවේ මුලාවකුවේ හදාගෙන ඉන්නවා. දැන් මෙහෙම ධාරිත්‍ය කතාවක් ගොතලා හිටන් අපිට පත් කරලා තින්නේ ඔන්න ඔහොම දැන් වලට. මෙච්චර ගැඹුරු නිවන් දකීමට තියෙන හේතුකාරකයන් නවරෝගෝතර තීසත් ධර්ම. එහෙම නැත්නම් හතින් බෝධිපාක්ෂික ධර්ම පැත්තක තියෙන. අපි මේ බාහිර දේවල් වලින් ඕවා විසඳන ගියාම අපිට ඔන්න ඔයගේ ඇලීම ගැටීම් මුලාවට පාදේ දෙන්න හිතේ. ඒනොත් අපිට තේරෙන්නේ නැහැ මේ තියුම් මේ අවිද්‍යාවක තියුම්කම නිසා. ඒක අවිද්‍යාව සහගත වැඩ පිළිවෙලක් නැද්ද කියලා අපිට හොයාගන්න බැරුව යනවා. මොකක්ද ඊවා හරියට වෙනවා. ඉතින් මේකෙදි හොඟක් තේරුම් ගන්න ඒ වගේ දේවල් තමයි මේ දැන් ඔය වෙස් අන්තර් ජාතයෙන් ගැන කියන කතාවල් දැන් මේ වැඩි වාදුරට මේ උපමා කතා. මෙයා සිද්ද වෙච්ච බෝධිසත්ව කතා හැටියටම ඔය පොත්වල විග්‍රහ කරනවා. සාහිත්‍ය කතාව. ඉතින් ඒක උඩරට පාන්න මත වෙනවා දැන් ඉන්නේ නැහැ එහෙම කිව්වට පිළිගන්නේ නැහැ. මොනවා හරි හේතුවක් ඇතුළයි පිළිගන්නේ. වෙන්න පුළුවන්ද මේ අම්මේ දරුවෝ වහල් කරන දුනහම බුදු වෙන්න පිනක් නෝ. යහනවා පිළිද. වහල් කරන දරුවෝ දන් දීලා බුදු වෙන්න පිංගල හැකේ. ඒක පිනක්ද? වහල් වෙන දාම පිනක්ද? අප්පා ඉපහන් දෙපා එහෙම කරන්න හොඳ නැහැ බුදු වන්න ලෝකෙට දෙන්න එපා කියලා අල්ප කතියක පිසිප් දෙන්න. මොනවා හරි කියනවා එහෙම කියන්නේ නෙමෙයි මේක වෙච්ච ක්‍රමිනේ මාට ඕනේ. දන්නවනේ කියාලක වාන්නේ කොහොමද ළමයි දන් දුන්නාට පස්සේ වහල් කරන ළමයි දන් දුන්නා පෙළපෙන පින ලැබෙන්නේ කොහොමද කියලා. භගිත් මේකේ කිල්ල ඉන්නා වලත් මේ කන්න බොන්න දෙයක් ඉන්නේ නැතුව ඉන්නේ. ළමයා ඉල්ලගෙන ආ මං පව් කියලා හිතන් දුන්න නැතුව හිටි. මලත් බෝධිසත්ව පාරමිතාව හිතාගෙන එකට ඉන්න බැරි එකයි මං යහන කිව්වට එහෙම මොනවා කියන්නේ. ඒකට පුළුවන් ඉතින් පිනා කරගන්න. ඔක බිංග වෙච්ච හැටි ගියාම ඔක මගේ තියෙන වලක් කරන්න දෙන්නේ නැහැ කන්න බොන්න දෙන්නේ නැහැ අර හතරපත් දෙකක් ඉන්නවා. කොකුණ මොකුණ හරි ගමන වහල් කරන දෙන්න ඕක. ඔක පින් සිද්ද වෙන දෙන වෙන මම ගියාම මං දීලා බෙදින් කිව්වට මොනවා කියන්නේ. මේ මෙන්න මේ වගේ ලෝකේ තියෙනවා. ඔය කතා ගොඩට ගියහම බුදුහාමුදුරන්ගේ පැත්තේ නම් ඕන කුණු ගොඩ අනිසාර වෙන පැත්තක නම් ඕන හොද එක චීචී අපි බුදු දලා තියෙන පක්ෂ වේදිකින් ඔහොම එකක් පුරුදු කරේ තියෙන්නේ එහෙනම් මේ වෙන අපිට යථාර්ථයේ තෝරා ගන්න බැරි විදිහට මනස වැහෙනවා ඉතින් මේ වැඩි මේවා මේ උපමා කතා තියෙනවා බොහෝ කර උපමා කතා මේ උපමා කතා වෙච්ච හිද්දියක් හැටියට විග්‍රහ කරලා ඉන්න ජාතක කතාවල වෙන්නේ ඒක ජාතක කතා සාහිත්‍යය මේක වෙන්නේ නැහැ. ඉතින් හැම වෙලෙම පට ගන්න දෙව්දත්තර තමයි නරක පැත්ත දුටය. හොඳ කෙනාට කිලිම මහ බෝසත් තන්නා. මේ පාස්තියව කරලා දුන්නොත් හොඳ එකටයි නරක එකටයි දෙකම ඒක ආනන්ද හඳුරු ඒක හැරි හඳුරු ඒ කට්ටිය. උන්වහන්සේලා දෙක. අතරමැදි පිළිතර. නරක වලට ආවට කියනවා ඒක දෙව්දත්තරමයි දෙන්නේ. මේ හොඳ වැඩ කරගත් එකත් වෙනවා ඒක ලොකම බුදු මම්ම වේදේ වදාලා දෙක කියලා. ඒ ආගෙන ඉන්නේ බුදු දානවාන්සේ ඒක සම්බන්ධ කරලා ඒක කතා කරගොතන. ඔය පන්තිය පරක් ජාතකයේ බොහෝ කතා රොදලා තියෙන වෙනතාවක්. ඕන නරක වෙලා කරපු එක ගැන කියපුවහම අන්තිම වෙලාවදී ඕන උච්චාරණයට සමාවදීලා තියෙන කවුද ඒක සරියුත් සාන්දර ප්‍රාණන්ද ලා ඒක. පාර ගහලා තියෙන කවුද දේවදත්ත. හොඳ එක නම් නරකේ ඔබ. ඔය ආදී වශයෙන් මේ කතා රොදලා තියෙනවා මේවේ අරක්මලා තේරුම් අරගන්න කියොත් අපිට මේක නිවන් අවබෝධ කරගන්න එකක් ඕකේ නැහැ. ඕයි සාමාන්‍ය අය මේ ගැඹුරු සත්‍ය බෝධිවාහික ධර්ම තේරුම් ගන්න තරම් නුවණක් නැති අය. මොනවා හරි භක්තිය ඇති කරන කතා. භක්තිවාදය. එහෙම දේවල් තමයි පන්තිය පරහන ජාතක හදන්න දෙයක් නැහැ නේද? සාහිත්‍ය කියන්නේ මේ පන්තිය පරහන ජාතක කියන්නේ බුද්ධ දේශනාව නෙමෙයි. සාහිත්‍ය කාරේ පිළිසකි සාහිත්‍ය කතා. මේ පන්තිය කියන්නේ මේ දැන් මේක තියෙන සම්පූර්ණ පොත් කියලා වෙන වෙසාන්තර ජාතක කියන්නේ ලොකු පොතක්. මේ වෙසාන්තර ජාතකේ විග්‍රහ කරලා තියෙන එක බලන ලොකු පොතක් වශයෙන් ගන්න. වෙසාන්තර ජාතකයේ පිළිබඳ බලපුවාම අර ජාතක කියන කොටස ලබන්නේ බුද්ධ කෙනෙක් පාටදී ජාතක කියන කොටස තියෙන්නේ වාක්‍ය දෙකක්. පොඩි වාක්‍ය දෙකක් කිව්වා අදහස. ඉතින් ඒක මූල බුදුදහමේ තියෙන එදා ත්‍රිපිටක ධර්මයේ පින්න තුනේ. ඒක අරගෙන ඉන්න එකින් එකින් විග්‍රහ කරලා මහා පොතක් බවට පත් කරනවා. මහා උත්තර ජාතක කියන්නේ පද කීපයක තියෙන කතාවක්. හැබැයි මහා උත්තර ජාතක කියන එකේ බලපුවා මහා උත්තර පණ්ඩිතයන්ගේ වෙස්තරේ මහා පොතක් තියෙනවා මගේ ජාතකයේ කියන. ඒක විහාර පොතක් බවට පත් කරලා මහා සාහිත්‍ය කතාවක්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ඒක මුල් කරගෙන සාහිත්‍ය ගත් හදුවොත් සාහිත්‍ය පොත් ලියලා තියෙනවා. සාහිත්‍ය පොත් බුදුදහම නෙමෙයි. ඕවට ගියා භක්තිවාදයේ මත වෙනවා. භක්තිය මත වෙනවා නම් කප්පිය අදිනවා. එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? අපි මේ භක්තිය දෙමින් බෞද්ධයෝ කියලා හිතාගෙන ඉති බොහෝම ආදරෙන් ඉඳගින් අනේ අපේ බෝසතාණන් වහන්සේ ওই දිහා මේ පැත්තට ආදරෙන් ඉන්නවා. ඇයි බෝසතාණන් වහන්සේ උතර උන්නයට මොනවද හම්බ වුණේ කියලා? තමන් ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මය තුලින් ලබාගත් එක දෙයක් තමයි චරිතය එකතු කරලා නැහැ. උන්වහන්සේ පෙන්වපු ධර්මය තුලින් අපි චරිතය වර්ධනය කරගන්න, සීල සමාධි ප්‍රඥා පූර්ණිය කරගන්න ගත් එකක් නැහැ. ඒ වෙනකොට අපේ බුදුහාමුදුරුවෝ අනේ ලෝකේ ඉන්න උත්තරම පළවෙනි උත්තරයනේ කියන එකේම ඉන්නවා ඉතින් හරි ආදරේ. මොකක් නිසාද උතුම් වුණේ? වැඩ මොනවද හම්බ වුණේ උතුම් කියලා දැනගන්න නිගමනය කරන්නේ. ඕම් මේ විද්‍යා දෘෂ්ටිකය මා එක්ක තරහය මම කියන කතා කරන්න දෙනවා ඔව් විද්‍යා දෘෂ්ටිකය එක පෞකාරය. ඔහොම ඒක තමයි ඉන්නේ අද හැමතැනම. මේ ඔබ තමයි කියන්නේ අර උත්තරේ දෙන්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම අවංකව දයා කරුණාවෙන් උත්තරයක් අහන්න පුළුවන්. ඔච්චර බුදුරජාණන් වහන්සේගේ දී පැහැදිලිනේ මොනවද කරන්නේ? හැබැයි බුදු පියාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේගේ දී පැහැදිලිනේ නැගින් ඕක ඇහුවා. ඔබ වහන්සේලා අපිට පැහැදිලි ගරු කළ යුතු මෙහෙම කියනකොට බමුණ ඇයි එහෙම කියන්නේ? මගේ මොනවද කරන්නේ? පැහැදිලි විත්තේ කියන්නේ මාකෙද? ගරුකල විත්තේ කියන්නේ මොනවද කරන්නේ? මේ සාමි රෝහන්ගේ වන්දනේ බොහොම පොඩ්ඩක්. අර බමුණක් කියනවා. චුට්ටක් ගන්න නිසා මාකෙ මේ පැහැදිලි නැගෙන කම්මුලික බොරු. මම සමහර ධර්මයේ මෝ විට දක්වා ගන්නවා. මර වරිගින්න නම් ඊට වැඩියෙන් ගන්නවා. ඉතින් කොහොමද පොඩ්ඩක් අරගෙන කියන්නේ? පොඩ්ඩක් වරදගෙන ඉන්නේ කියලා පැහැදිලිව කියනවා. ඕකට මම ඒකේ පැහැදිලි දෙපා. ඒක මොකද කතාව? අනේ බුදුරන් මහත් ඒක ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒ වගේ බුදුරන් මහත් ඒකින් ඉන්නේ කියලා බෙල්ලයි නැහම. මොනවද කියලා පැහැදිලි. ඒක ඊට පස්සේ අනිත් හැටි ඒකින් බලන එයා දන්න දෙයක් වෙන නැහැ ඉතින්. ඔක්කොම වෙලා පැහැදිලි ඉඳ මාත් පැහැදිලි. ඒ වගේ තමයි අද හතන්තිය. ඉතින් අහර අහරට කියන දේ ගැන මොනවද කියන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් බුදුරන් මහත් ඒ වගේ බින්නවා. පැහැදිලි කරුණු සහිතව. නිකන් පැහැදුනාට වැඩක් නැහැ. පැහැදිලි වල හේතු තියෙනවා. මෙන්න මේ හේතු වල මම පැහැදෙනවා. මෙන්න මේ ඥානිය ඔබු වෙනවා. මෙන්න මේක අති දුර්ලභයි. ඒ අති දුර්ලභ මහා ඥානය තියෙන බව ඔබේ ඔබහාගේ දේශනා වලින් පේනවා. ඒකයි බඳු ඥානවන්තයෙක් අපිට මුණ ගැහිම ගැන කතා කරනවා. එහා බලන්න. ඔය දැන් පැහැදිලි විදිහට පැහැදිලා තියෙනවා. අනේ බුදුරණන් හදේ ප්‍රසන්න කරලා. මෙන්න මේ වගේ නිකන් පැහැදිලා බෑ. බුදුන් කෙරෙහි පැහැදෙන්නේ බුදු ගුණ දැකලා. දහම් කෙරෙහි පැහැදෙන්නේ දහම් ගුණ දැකලා. සමුන් කෙරෙහි පැහැදෙන්නේ සමුන් ගුණ දැකලා. ඒ තුලින් ලබන්නව පැහැදීමක් නැත්නම් ඒක දැකලා සමාගයේ ජීවිතයේ කොටසක් කරගන්න. සමාගයේ නිරුක්තියේ කොටසක් කරගන්න. මේ සඳහා සමාගයේ දරා ගන්න. අන්නේ වාසනාවේ තමගේ අධ්‍යක්ෂීම් ලැබෙනවා. මේ බඳු අධ්‍යක්ෂීමක් මේ මගෙන් වල අධ්‍යක්ෂීම් සහිතවම ලැබුණා. ඊ අසීමිත හැඟීම්. මෙන්න මේ සත්‍ය ධර්මයේ දුවේ බුදු පියාණන් වහන්සේ නිසා මට ලැබුණා. ඒ ධර්මයේ නිසා ලැබුණේ මේ ඊළඟ සංගරත්නයේ නිසා ලැබුණේ. මේ තමයි බුද්ධ රත්නයේ දේතයි, ධර්ම රත්නයේ දේතයි, සංග රත්නයේ දේතයි. මම පැහැදෙන්නේ මේ කරයි කියවන. අන්නේ හේතු සාධකරි පැහැදිලි. අන්නේ නියම කරනවා. බුදුරන් වහන්සේ දේශනා එහෙ දැකපු කෙනාගේ ශ්‍රද්ධා මාත්‍රිය අතිර කෙනෙක් කියනවා. ඔබ අපාගත වෙන්නේ. ඒ මාත්‍රියම වාරස්තාව ලැබෙනවා. ඒ තරම් බලවත්. හැබැයි උදේ නෑ හැම එකක්. හය විභාග දෙකකින් උදේ කියන එක ලැබුණා නේ. කොසල ලතුන දවස් තුන හතරක් ඇදලා බුදුරන් වහන්සේ වැඳලා බුදුලා යනවා. හැබැයි අර කියන සත්‍ය ලවාගෙන හිටියේ. මල්ලිකා දේවි අසාදුස මහා දානීය දෙනකොට පළවෙනි දායකාව වශයෙන් මූලික වෙලා ඉන්නේ කටයුතු වල. ඉතල දානයක් මුළු ලෝකෙ කවුරු බුදුරණන් හදේ දීලා නැහැ. මම මලාට පස්සේ වරන හත් දවසක් අපාරේ ගියේ. එහෙනම් මාගේ ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය අපි ජීගෙන ඉන්න තේ ගමිස් සත්‍ය අපාර. අපාගත වෙන්නේ නැහැ. කියලා පෙන්නේ. එහෙනම් ඉතින් බලකොල ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය මල්ලිකා දේවී දිවිලා නැහැ නේද? අසබ්‍රත මහා දානි දින මල්ලිකා දේවී දිවිලා නැහැ. ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය. තිබුණා අපාගත වෙන්නේ නැහැ. බුද්ධ වත්න ගුරු වෙන්නේ නැහැ. හත් දවසක් අපාගත වෙලා නේද? පොතොල් පදිරු යනවා හැමදාම මල්ලිකා දේවි කොහෙද ඉන්නේ කියලා අහන්න ඕනේ. දැන් මේක කිව්වොත් එහෙම පොතොල් පදිරු කොහෙ ඉන්නේ දන්නේ නැහැ. ඒ මෙතන අහතර මහදානේ උභාන්තර දෙන්න සම්මාදිරා හිටු මල්ලිකා දේවි අපායි. හරි වැඩක් නේද මහ විශ්ීතේ පස්සේ. ඒක අතින් එහෙම වෙන බව දන්න බුදුරණන් හා ජලිතාන කරනවා පොතොල් පදිරු ගන්න. මල්ලිකා දේවි ගන්න අහන්න අපිට කියේ. අදිෂ්ඨානය කරලා එන්න. ඒ අදිෂ්ඨානය වගේ මතකනේ. අයිති කතා කරගෙන වෙන ඒවා කතා කරගෙන ඉඳලා යනවා ගියහම ඉස්සක් මම අද ගිහින් මල්ලිකා දේවිය කොහෙද උපන්නේ කියලා හරියට බැරි වුණා හිත යන්න හිතවත් අහන්න මතක් කරනවා යනවා හිත බුදුරණාහ දැරිසන්න කරනවා මල්ලිකා දේවිය ගැන අහන්න අපිට ඉඳත් වෙන ඉන්නේ ඒවා කතා කරලා යන්න යනවා විනේ බනහල යනවා හිත හරි වැඩි ඉඳ ගියා මතක් වෙනවා නැන්න මාරිකා ගියා මතක් වෙනවා ඊයේ ගිය මල්ලිකා දේවිය ගැන අහන්න අද ගියත් මල්ලිකා දේවිය ගැන දෙක කරගන්නේ හිතන අහනවා ඔහොම දින හතක් යනකම් බුදුරණන් වහන්සේ අදිස්ථාන කරගෙන හම්බකෙ. ඊළඟ හත් වෙනි දාසේ කියන කියනවා. ස්වාමීනි මම දින හතක් තිස්සේ ඔබ වහන්සේගෙන් වටිනා දෙයක් මට අවශ්‍ය දෙයක් අහගන්නවා. දැන් මල්ලිකා දේවී යුත වුණා. බලන්න මල්ලිකා දේවී කොහෙද ඉපදිලා ඉන්නේ කියලා හන්දයි මම ආවේ. අද තායි වෙන අහන්න අපික මතක් වුණා. ඒ ගැන හිතන් දැන් නැහැ දෙවිලෝ ඉන්නේ. එයා තුසේ දෙවිලෝ ඉපදිලා ඉන්නේ. බොහොම සන්තෝෂ වුණා. අනේ මල්ලිකා දේවී දෙහුණ ඉතින් සාමි මෙච්චර කල්ලා මට ඇරගන්නේ කොහොමද? ඒ කාලේ අපරා ඔක නෙමෙයි මට කියන්න වෙන්නේ. උඹට විතර වික්ෂිප්ත සාවියක් ඇති. ওই දින හතේ ඉඳි අපාය. ඔයලාදී ඔබ හදි ඔබ එනකොට මාතර ඔය කියන්න කියන්නේ. විශාල වික්ෂිප්ත සාවියක් ඇති වෙනවා. ඒ නිසා කලිස්ථානේ අපරද නවත්ත එකක් ඔබ ළමතුනේ ඒකයි. ඉතින් වෙන්නේ. ඉතින් එතන මෙතෙන්දි බලන්න මේ තරම් ඒ පින්දහවල පින්න තිබුණා නෙමෙයි. ඒනාර බුදුරන් වහන්සේ ගිරී සද්ධා මාත්‍ය ධර්මාවෝදී තිබිලයි. දැන් අදත් ඉන්නවා විශාල දන්දේ. පූජනීය ස්ථාන හදන්නේ. ලක්ෂ ගණන් වැය කරලා කටයුතු කරන මහා කෝටිපති ධනත් හදේ තියෙන දෙපැත්තම ඉන්නවා. ස්ත්‍රී පුරුෂ දෙපැත්තම පිරිත ඉන්නවා. හරිම වැදගත්. හරිම සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ඒවා බොහොම ගරු ශාසනයේ. ඒ වුණාට මරපදයක් එහෙම දන්නවද? එහෙම නිවන් දකින්න බැත් එකක්. එහෙම එකක් තේරිලා නැහැ. ඒ වුණාට මම හරි කැමති මේ පාසල් දානි දෙන්න මෙහෙම කරන්න හරි ආසයි මම ඒවට එතන ඉන්නවා. මේ වුණාට හරි බලන්නකයි ධර්මාභෝධයක් නැතුව එතන හිටියා. අපිට ඒක දොස් කියන්න බැහැ. එයාගේ තියෙන වැටහිමට උනේ ඇයි? ඉතින් ඒ වුණාට අපි මොකද කරන්නේ? ඉතින් අපි දැනගන්න ඕනේ ධර්ම මාත්‍රියක් හරි අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. හැකි තරම් දුර. අනික හොඳයි. මට්ට කුණ්ඩලී ඈ මට්ට කුණ්ඩලී තියෙනු දැන් මට්ට කුණ්ඩලී දෙහෙම වෙන්න විදිහක් නැතිනේ. හේතු වාසනා තියෙන අය සසර දිග කරලාද යම් කිසි ප්‍රවෘත්ති විපාක අනු ලැබුව සම්පත්තියේ හිමිකම් නැතුව උපදිනවා. දැන් ලෝකෙට යහපත කරවපු පුද්ගලයා යහපත කරනවා වාගේම මොනවා හරි අඩුපාඩු හිතේ ඒවා කරනවා. ඊට පස්සේ අර පින පළදින වෙලාවෙදී ජනක කර්මයක් වශයෙන් යම් කිසි පිනක් පළදුනා. ඒ පළදිනේට උතු අඩුපාඩුවක් කරලා කියලා නෑ ඒ පින කරනවා. ඒ ජනක කර්මයක් වශයෙන් සිටු කුලිය උපදිනවා. අඩුපාඩු වෙන කරු නිසා ඒකේ තියෙන සැප සම්පත් විඳ ගන්න බැරුව යනවා. දැන් එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේට මහා සංඝරත්නයට නැන්න යකේ ඉබඳවන්නා වූ සීලවන්ත ගුණවන්ත උතුමන්ට ආරාධනා කරනවා. අද වරිණකෝ අද දානෙට මාරු දානෙ දෙන්න. බොහොම සතුටින් කියලා කියන පස්සේ මතක් වෙනවා මොන මොනවා හරි බන්ද. ඒක තනිකය කියන්නේ. මොනවද මේ බාර අරන් ආවේ මේ වේදාස රෝව කරන්න පුළුවන් ද කීයක් වේදා යනවද? අනේ මන් දැන් දැන් මම මොන වගේ මොන බාර අරන් යා. බාර අරන් කරගන්න. අවිද බරව. ඔය වගේ විසිට කළොත් මොකද වෙන්නේ? තමාලට බලාපොරොත්තු තියුණා කරන් දැන් ඉතින් ඒක හිදෙන ඇත්ත නේද? මම මේ වෙලාවේ හොරා බොතලේ හැදුවා වගේ විධාන මහදානයක් දෙන්න පොරොන්දු වුණා. ආයතන පැහැදිලිව. හැබැයි මට පස්සේ තමයි මතක් වුණේ ළමයාට පොටි කරගත්තේ නැහැ. එතකොට ළමයාගේ ඉස්කෝල් ෆීස් ඉවෙන්නේ නැහැ. එතකොට අර ගත්ත අහවල් ටිකට ගෙවන්න ණය විදලා තියෙනවා. ඒකටම කොටස ගිවෙන්නේ නැහැ. මට එකක්වත් අමතක වුණා. ඉතින් මම 10 ට ඉන්න කිව්වා. දැන් 10 ට හරිය දඟර මාරව කරන්න කොහොමද? හරි වැඩි වුණේ. දැන් මොකද කරන්නේ? තමයි බලාපොරොත්තු වෙලා මම කිව්වා ඉතින් අහවල් ජාති දෙනවා. මොකද මම හිතේ ආසනේ ඉපෙහෙ මොනවද කියලා දැහැව්වා. මේත් එහෙම තරම් දෙන්නේ නැහැ කියලා හැප්පෙන්නේ. දැන් කොරන දෙයක් නැහැ. ජීෙන් දෙයක් අම්බල නැහැ. දීපියා වෙන කරන දෙයක් නැහැ කියලා හැප්පෙන්නේ. කොයි ඩලයක් අම්බල මොකක් හරි ගන්න. අදලා එක. මල්ලුම කොත් මල්ලුම කරේ අදලා වැඩි එකට ඉවර කරගන්න. නැත්නම් ඇති වේරුණා කීයක් අද ඉලා කරන්න ඇතෝ. හැබැයි කොහොම හරි දාහි දුන්නා. බලාපොරොත්තු වෙච්ච එක ඒ රූපකම් අනුව ප්‍රශ්න උඩ කරන්න බැරි වුණා. දාහි දුන්න එකේ වින්නට සිටු කුලේ උපාන. දැන් බලන්න මට කුණ්ඩේ ලියලා කරන්නේ එහෙම කෙනෙක් කියන්නේ. දැන් මට කුලියෙන් සම්පත් දෙන්න පුළුවන් ඉදු කුලිය උපාන. බැ මොකද බලාපොරොත්තුයේ ප්‍රතිිතේ බලාපොරොත්තුයේ එක යම් ලෝභයක් නිසා වෙන බාහිර කඩේටක් නිසා සමාජීය ප්‍රතිඥාව ඉටු කරන්න කිව්ව හැකට දැමකට පස්ස. ඔන්න ඔබ කෝටි පෙටියා ගෙදෙන පුතා. අදින බුබ්බ කියන්නේ මහ සිටුරය පුතා. හැබැයි ගිහින් උපන්නේ ඒ වගේම ලෝභ ගුණයක් ලා. කන කන ආවරණයක්වත් එයාට අවශ්‍ය කරන්න අවදීන මොකද ඒකාලේ පිරිමයා දාබන බලන්න. ඒ කලබු ආවරණයක්වත් එයාගේ හම්බ වෙන්නේ. කන්න දිගවත් හම්බ වෙන්නේ. දෙලක් හැදුනම කොත්තමල්ලි උගුරක් දෙන්නේ. කොත්තමල්ලි ගන්න හරියට. උණු විද කර දෙයක් දෙන්න කැමති නැති එක ගන්න උපන්නේ මේ ඉරි පුදාය. දැන් මැරෙන්න ළඟ වෙලා එනකොට මොන මොන හරි බාහිර දේවල් හදාද නිකන් නිකන් දෙන්න පුළුවන් ඒවා දුන්නා. වෛද්‍යවරයෙක් ගෙනාලා ප්‍රතිකාරම කළේ. අන්තිවර මරණාසන්න මොකද දෙනකොට දැන් ඉතින් දැන් මේක බලන් ආවම මගේ වතුව පිළි. මේක ගිනියන්න ඕනේ විදියට පිළිගන්නට කියලා. වෙන පැත්ත ගිය විලකුණ තියාගත්ත ගිහින්. මේ වහලා තියෙනවා. දැන් මොකද මේක බලන්න කොල්ල මිනිස්සු ආවොත් එහෙම මගේ සම්පත්තිය මේ ඉල්ලන්න ඕනේ. අදින බුබ්බක මොකද කරන්නේ අර මහමාලිගාව වහලා දින අරුමයක් වාගේ තියෙන දිනේ පැල්පටේ ගිහින් තියාගත්ත ළමයා. ඔතන තියලා ඉන්න අතේ තමයි පණ කියන්නේ ඉන්න තර බුදුරන් වහන්සේ එතෙන්ද වැඩි. හැබැයි ශ්‍රද්ධාවක් භක්තියක් යන මුලදි තිබිච්ච නිසා මිනිස්සු කියලා උපන්නාද? අර කරගත පාපයේ ඵල දින නම් අර සම්පත්තිය ලබන්න බැරුව මැරෙන්න සිද්ධ වෙනවා. වර්ණාසන්න මොහොතේ චිත්ත ප්‍රහාදී වදිනා බුදුරන් වහන්සේගේ රූප ලක්ෂණය දැක්කා. සතරේ තිබිච්ච වෘද මතු වෙලා ඒ හේතුවෙන් තමයි චිත්ත ප්‍රහාදේ වගේ. ඒ හේතුවෙන් යැතිනි මෙල දෙවියෙක් වුණා. ඒ වගේ යම් යම් පුද්ගලයෙ ඉන්නවා තමන් කරන ලද පින හෝ පවී ස්වභාවයන්. කරපු වැඩේ නිසා යහපත් නැනේ ඉපදිලා. ඒකේ පරිවාර සම්පත්තිය දුර්වල කරපු නිසා, පරිවාර කටින් දුර්වල කරපු නිසා ලැබූ සම්පත්තිය පරිභෝග කරන්න වාසනාවක් නැතුව යනවා. එක්තරා සිටුවරේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහා ධනේ තිබුණ සිටුවරේ ඉන්නේ. ඉන් අනික් හිමිවරු යන්නේ නොයේ කාකාරයෙන් සරසලා හදපු කුසල් කරපු පුටු ආදී ආසන තියෙන සුදු අස්සය වදින එකකින්ද වදිනාම අස්සය වදින හොඳ අසකරත් භවන වාගේ හදාගෙන ඒ වේලාව තමයි සිටුරු ගමන් කරන්නේ හැම පැත්තෙම හතරක් වැඩ දාලා රිදී වැඩ දාලා ඒ විදිහට හදපු හදාපු වාහන හදලා ආසන හදලා මහේසාගේ ලීලාවෙන් තමයි යන්නේ සිටුරු මේ සිටුරු යම් වෙලාවකට ගොනින් බැඳගෙන කල් ගොනින් බැඳගත්ත බර කරත්තක කරත්තයක් හදලා ඒකෙන් පුහුණු ගෙවිලා ඇද බුද ගැහිලා මොකද ඒක අලුත් වැඩියා කරන්න විඳ යනවා එහෙම කියලා ඒකට විඳවා කරන්නේ අනිත් සිටුරු බඩ පිළි අදිනවා ඒ කාන්ති විද මොනවා හරි අදිමක් කරන්නේ බැනියන් කවලක් වායි කබලපුයි කාටගේ කිවි යන්තම් විලි වැසෙන්න දාටගත් හිදි කැලේ කිවි තමයි මෙයා පරිහරණය කරන්නේ අන්තිම හිගන්නවා යන්නේ තාතිම දුර්පතාව යර බර කරත්තේ තමයි බොඩුවදී ආයි වැඩකාරී කවුරන්නේ එයාම තමයි ඒක කරන් සල්ලි දෙන්න වෙනවා අනික ඒක මෙහෙම යන අතරින් මොකද යන්නේ මේ මුදලේ අතරමඟ වලා ළමිනුත් නැහැ දැන් බලපුවාම දැන් නෑදෑය කවුරුවත් නැති ඒ ඔක්කොම නීතියෙන් හැදියටයි මේ මොහොවි නෑදෑය කවුද ඉන්නේ අයිතිවාසිකම් කවුද ඉන්නේ කියලා බලන කවුරුවත් නැහැ අන්තිම මොහොම වල පොතල් රජුර මොකද යන රාජපුරුදී ඇව මොහොත අපේ සියලු වස්තුව හොයලා කාලේ වන්නා ගන්න ගේන්නේ රජුරන්ට ඒව අයිති දැන් කියේ දින හතක් තිස්සේ වස්තුව ඇතර පන්තිදී මුතුමැණික් ආදී සියලු දේ බිරිඳ වස්තුව මෙයාගේ තියෙන වස්තුව අදින දින හතක් යාලු අර පිළිදෙර රාජමාලි වාරන අදින මේසා මහත් වස්තු කන්දරාවක් තියෙන සිටුවරේ මගේ රාජධානී ඉඳලා නැහැ මේක නම් මම බුදු වෙනම කොහොම ජීවත් වෙච්චයි මේක අහන්න ඕනේ බුදුරයන් වහන්සේ කියලා කියලා බුදුරයන් වහන්සේගේ මේ සිද්ධිය සාමි මට මෙහෙම දැනෙනවා බුදුම සිද්ධිය දින හතක් ඉඳී මේ මිනිහාගේ වස්තුව මම අද සිටුවරේ මෙයා ජීවත් වෙන්නේ මෙන්න අන්තර දුක්ඛිත පුද්ගලෙක් හැටියට මෙහෙම ජීවත් වෙනවා ඒ මෙච්චර සම්පත් තියෙන මිනිහා භුක්ති විඳින්නේ නැත්තේ. එහෙම හිතියම මොකද? ඒකට හේතු වෙන්නේ බුදුරන් වහන්සේ දේශනා කරනවා. එක්තරා කාලයක සිටුවරේ කියලා පෙර හිටපු කාලයක පුද්ගලය. කිසිම කෙනෙකුට දානයක් දෙන්නේ නැහැ විසුණු වහන්සේලා කාටවත් දෙන්නේ. හැබැයි ඒක විසුණු වහන්සේ තමයි නිතරම වරි. දැන් දුන්නේ නැතත් වෙල යනවා. ඒ වගේම දැන් එක දවසක් ගමනක් යන්න වෙලා හැත්තිලන්න ගමක් හිටුණා. අද නම් දානයක් දෙවන්න ඕනේ. කොണ്ടാ හදින්න ඔය කාලෙ නීලා නැහැ. එහෙනම් මේ හාමුදුර ආපුවාම අද දානයක් වුණා හරි හදා දෙන්නේ. අර සිටපෝ යනිකාට කියලා යන්න කිව්වා. හැබැයි අනිකාට හරි ආසාවක් තියෙනවා දානයක් දෙන්න සිටුවරයාගේ අනුපැතිය ලැබෙන්නේ නැතිඳ කරන්නේ දෙන්නේ නැතුව හිටියා. අද සිටුවරයා ගියානේ ආයි අනුපාඩු කියන්න කිව්වේ නැහැ පොතර පොතර දුන්නා. හදන්න තියෙන ඉහෙළම ප්‍රණීත සත්‍ය දානිය හැදුවා. හදලා අප්‍රකරණ හාමුදුර ආපුවාම උන්වහන්සේට පූජා කළා. ඔය වෙලාවේ පූජා කරලා ඉඳන් උන්වහන්සේ ධාන්‍ය අරගෙන අපව වඩින වෙලාව වෙනකොට අර සිටුවරේ අපහු වෙනවා ගමර ගිහින්. එනවලු බත් ගත්ත හැමදේම සුවඳ. එක එක જાති ආහාර වල කවම් සුවඳ ආහාර වල සුවඳ කෙලවරක් නැහැ විහිද. මොනවා විතර සුවඳ ආහාර මම මවුල් දේනවා නෙදී. කොහෙද මේ? යකෝ මයි විතර ඉන්නේ. මුන් හැදුවා දැන් යන හාමු ගන්න හොඳට ප්‍රණීත. විතර හොඳ. ආ ඔය ඉන්නේ අරගෙන ධාන්‍ය. හාමුදුරනි හම්බුණාද හා හම්බවුයි සුවඳ එකෝ බලන්න ඉඹර වැලෝ මේ ඇත්තටම හිස හදුවා බලනකොට හැමදේම සුවඳ ඉතින් මේ කාලගන්නියකට මම කරු දෙකක් මගේ වදන හින්දා මෙච්චර එකක් හදලා දුන්නා මගේ දාසියකට මේක දුන්නා ඌ වැඩක් කරු මේ නිකන් විතර නිකන් කකායන්නේ වර මගේ වදන වැරදි චින්දා වෙච්ච දෙයක් මේව හිත හිතා විතර කි දානි දෙන්න කිව්ව වදනේ නිසා ඒ හේතුවෙන් දානි දුන්න නිසා ඒ පිනේ මෙයා ගිහිලා උපන්න සක්විති රජ වෙලා. මනුස්ස ලෝකේ දැවිලා සිටුවරු වෙලත් උපන්න. හැබැයි මේ උපදින කිසිම තැනක සම්පත් භුක්ති විඳින්න අයිතියක් නෑ. මේක මගේ මගේ වහලෙකට මගේ ඉන්න 16කට දුන්නා නම් හොඳයි කියලා ගත්ත අදහස නිසා. අර ලැබිච්ච සම්පත්තිය තුල 16ක වගේ ජීවත් වෙනවා. හිතෙන්නේ නෑ භුක්ති විඳින්න. මෙන්න මේ නිසා තමයි මේ සිටුවරයාද භුක්ති විඳීමේ අයිති නැතිලා ගියේ. දුන්නාට පස්සේ ඇදගෙන ගත්ත දූතේ මාර්ගික ඉතින් මෙන්න මේ වගේ දේවල් මේ ලෝකේ තියෙනවා. දේරුම් ගතේ නැති පැත්ත. දෙන්න ඉතෙල්ලා දෙන වෙලාවේ දුන්නාට පස්සේ පස්සේ මතක් වෙන වෙලාවට අපි ඒ තුලින් උද්දාමත් නොවේ. ඒ කරපු වැඩේ ඉතින් වටිනාකම දිහ කරන්නේ. මම මෙහෙම කරක් කරගත්තා උඹලා මෙහෙම කරගත්තේ නැහැ කිව්වොත් උපනිශ්‍රේ පත්ත වෙලා ඉඳන් ඒකේ පාපයක් වෙනවා කියලා පෙන්නනවා. අනික කරනවා මම ලොකු අකුරලක්. එහෙම කරද්දී මානයක් මතු වෙනවා. මානං උපජ්ජති දිට්ඨි උපජ්ජති ඔයාලා මොකද කියන්නේ දානන් දත්තා සීලං සමාදිත්තා ඉතින් ව්‍යාධි වශයෙන් දන් දීලා සිල් සමාදන් වෙලා උපනිසං උපනිසාය ඒ උපනිසිරිය කරගෙන මාන උපජ්ජති දිට්ඨි උපජ්ජති මානෙ උපදිනා දෘෂ්ටි උපදිනා උඹලා කොහේ එහෙම යකද මන්නේ මහදාමි විතර මං උදුනාව ඉදානේ නැ උඹලා දී දානේ මොන කරේ මාන්නේ ඇදේ අන්න දානේ උපනිසිරිය කරගෙන පාවක් කරගත්තා දැන් මම මොනවා කරලා මහ විනා කරේ තියෙන වන්න කොහොමද අපාය යන්නේ අපාය යන්න හේතු කාරකෙ සිද්ධ කරගෙන ඊට පස්සේ අර වින තිය ගල මෙච්චර විනා කරලා දිනවා කොහොමද අපාය යන්නේ කිවි දිට්ඨි උපජ්ජති දෘෂ්ටි උපදිනා මෙන්න මේ ආකාරයෙන් උපනිශ්‍රේ පත්‍යෙන් පත්‍ය වෙලා හිටන් පෙරම් පින නිසා පෞසිද්ධ කරගන්න කෙනෙක් ඉන්නවා කියලා තියෙනවා. ඉතින් හරි ගැඹුරු තැනක් අපි ඉන්නා හැම දෙයක්ම කරනකොට ඒ සීමාව ඉක්මන්න හොඳ නෑ. ඉක්මන් කියන්නේ සීමාව ඉක්ම පින් කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒ නිසා දෘෂ්ටි වැඩි දෘෂ්ටි ගත වෙන්න හොඳ නෑ. මාන්නකාර වෙන්න හොඳ නෑ. ඉවෙන් හපුණ ඇතුන් නැහැ අපි නියම යථාර්ථෙට එන්න බෑ.